അതെ സ്വാമിനാഥ്, കുമൽ സ്വാമിനാഥ്.
അപ്പിട്ടെ ശുഭ അലുത്ത ഔറുദു.
ഓ മനേ ദസ്യം സുബാലുത്തൗറുദക്കെ സ്വാമിനാഥ്. സ്വാമിനാഥ്, അത് നിരോഷ സംബന്ധ എന്ന പുലുവാമ്പിയിലേക്കല്ല ശുവനാ കിടക്കിയതില്ല മേ ഇന്ന സമാഹായിട്ട് സംബന്ധ വേയി പറക്കൂല മേ അത് എമ്മനം അപ്പിട്ട വെഡ അത് വെഡസരാണ് പട്ടം കണ്ട പുലുവന്നേ സ്വാമിനാഥ്. സാധു സാധു സാധു. ഗൗരവണീയ ലുക്ക് സ്വാമിൻ വാൻസേ സഹ ഗൗരവണീയ ധമ്മകുശല സ്വാമിൻ വാൻസേ എന്ന അവസരായി അതാപി എക്കത്തുവിലെ സത്യപത്താപയത്തിന് യോഗാവചര്യൻഗെ കമട്ടഹാൻ ഗെറ്റലുകളുടെ അവവാദ ലഭാഗനീമ സഹ ധർമ്മദേശന വെഡസരാനായി ഉറുദു പരിധി മുളിമ യുദാഗനത്തി എന്നെ കമട്ടഹാൻ പ്രശ്ന സഹകച്ചാവായി ഗൗരവണീയ അതിപൂജ്യ ലുക്സ്വാമി വാൻസേക്ക് ദിപാനമിത് നമ്മ ആരാധനാ കരണോ കമട്ടഹാൻ ഗട്ടലുകൾട്ട് അവവാദ ലബാദനമേൻ. സാധു സാധു സാധു. സ്വാമിനാസ്, അത് ലിഖിത പ്രശ്നം അപ്പിട്ട്
അവില്ലനെ ആവാ
എനം ഉപ്പായി പുള്ളാന്റെ പ്രശ്ന കീവാന്ന്
അവസരായി സ്വാമി വാൻസ്. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව කරන විට හිඳගත් වහාම හුස්ම නොදැනී හිස් තැනකට ගමන් කරයි. වේදනා සිතුවිලි සහ හුස්ම නොදැනී පැය එකහමාරක් පමණ සිටී. එම කාලය තුළ කිසිවක් මතක නැත. නින්දක් ලෙස දැනේ. දිනපතාම මෙය සිදුවේ. මෙලෙස ඉදිරියට යන විට සැකයක් නැත. අවදි වූ විට ඉහත ඉතා සැහැල්ලු ගතියක් දැනේ. ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය සැකය ගෙවෙන හැටි පොඩ්ඩක් බලන්න. මම හිමීට තමයි මේක පිළිබඳ තියෙන සැකය ගෙවෙන්න පටන් අරගන්නේ. ඒ වෙනස දකින්න නම් සැකයේ වෙනස සැකයේ අඩුවීම දකින්න නම් ඉතින් බොහෝම ලේසි අවසානයේ දකින්න. ඒ නිසා සැකයේ අඩුවීම හොඳට නිරීක්ෂණය කරන්න අපි යනවා ඉදිරියට.
ප්‍රශ්නයක් තියෙනවා නම් කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට තව ලිඛිත ප්‍රශ්න ලැබිලා නැති නිසා කවුරු හරි ඉන්නවා නම් ප්‍රශ්නයක් අහන්න කැමති කෙනෙක් ඉදිරිපත් වෙන්න. එතකොට අපි මේ පැත්තේ මයික් එක අන්මියුට් කරලා අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ස්වාමිනාස, වෙන කෙනෙක් ප්‍රශ්නයක් අහන්නකම් මේ වෙලාවේ මම පාවිච්චි කරන්නම් මට. කෙනෙක් අහපු ප්‍රශ්නයක් ගැන ඒකට මම පිළිතුරක් දුන්නා. ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්ස, එයා දැන් ටික කලක් සතිය පුරුදු කරන කෙනෙක්. සතිමත්ව සක්මන් කරන එක ගැන තමයි එයා මගෙන් ඇහුවේ. සතිමත්ව සක්මන් කරනකොට සක්මන් කරලා ඉවරුනාම ඒ සම්පූර්ණයෙන්ම ඒ ගත කරපු කාලය මතක තියෙනවද කියන එක. එහෙම මතක නැත්තම් ඒ කියන්නේ සතියෙන් හිටියේ නෑ කියන එකද? තව විදිහකින් කියනවා නම් සතියෙන් හිටියා නම් ඒ සම්පූර්ණ වෙච්ච දේවල් ඔක්කොම මතක තියෙන්න ඕනද කියන ප්‍රශ්නය තමයි මගෙන් ඇහුවේ. මන් දීපු පිළිතුර නම් සතියෙන් හිටියා කියලා එහෙම ඒ හැම දෙයක්ම එහෙම මතකෙන් ආපහු කියන්න පුළුවන් වෙන්න ඕන කියලා මම හිතන්නේ නෑ කියලා මම දුන්නේ ස්වාමීන් වහන්සේ පිළිතුර. ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් ලබා ගන්න පුළුවන් නම් බොහොම පිං.
ඔව්, සමහර වෙලාවට සතියෙන් ඉන්නකොට 100ක් මතක තියෙනවා. අපි ඒකට සතිය කියන එක තමයි ආධුනික සතිය කියලා කියන්නේ. ඒකෙම 100ක් අමතක වෙන ගතිය එනවා. ඒක තමයි මෝරච්ච සතිය කියලා කියන්නේ. ඒකේ ප්‍රකාශය තමයි 100ක් මතකේ සමාන 100ක් අමතකේ. ওই දෙක අතර සම්බන්ධය සාමාන්‍ය ලෝකයා දකින්නේ නැහැ. ඒකයි මේ ශූන්‍යතාවාදී මෙච්චර දුෂ්කර. ශූන්‍යයි කියන්නේ සියලුම දේ තියෙනවා කියලා. සියලුම දේ තියෙනවා කියන්නේ ශූන්‍යයි කියලා. ඉතින් සියල්ල මතක තියෙනවා හා සමානයි, සියල්ල අමතක වෙනවා කියලා භාෂාවෙදී ඔක අපිට සෑහෙන්න පටලවලා තියෙන්නේ. ඒ දෙකම වෙන්න බෑ කියලා. ඉතින් ඒ නිසා අපි ප්‍රශ්න අහනවා. අපි ප්‍රශ්නට උත්තර දෙනවා. නමුත් සියල්ල මතක් වීම සමානයි සියල්ල අමතක වීම කියලා උත්තරේ තියාගත්තාම සාමාන්‍යයෙන් සෙන් කතාවල තියෙන මහායාන සූත්‍රවල තියෙන කතා පොඩ්ඩක් තේරෙන්න පටන් අරගනි.
එමසමන ජයන්ති
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම දැන් සාමාන්‍ය පරියන්කේදී වුණත් මම දැන් මෙතන කියලා වාඩි වෙලා වාඩි වෙන හැටියේ ටික වෙලාවක් හුස්ම රැල්ල තිබිලා නොදන්න තැනකට යනවා, නොදැනී යනවා, ඒ බව දන්නවා, ඒ විදිහට තමයි ගෙවිලා යන්නේ. නමුත් දැන් මම මේ ළඟදී ඉඳන් ඒක හිතලා වගේ කරන දෙයක්. මම දැන් මෙතන කියලා වාඩි වෙලා හොඳට අවධානයෙන් යොදාගෙනම ඉන්නවා ශරීරයේ හැම තැනටම. එතකොට ඒ වගේ හැම දැනීමක්ම දැනෙනවා. ඒකේ එහෙම එහෙම ඉන්නකොට මට වටේ ඇහෙනවා නම් ඒක සද්දයක් ඇහෙනවා කියලා ඒකත් දන්නවා. නිදිමතක් වගේ කම්මැලිකමක් එනවා නම් ඒකත් දන්නවා. දිගටෝම මම ඒ පැයම ගත කරන්න පුළුවන් අවදියෙන් මම දැන් දන්නවා කියන එකට මම ඇඩ් කරගන්නවා හිතෙන් වීරියයි අවදියයි කියලා දෙකක්. ඒ තුන එකතුව තමයි මම යන්නේ. ඒ වගේම සක්මනේදිත් දැන් ඉස්සර ගිය දෙපය ගැන හොඳට ඒක දැනෙනවා යනකොට සක්මනෙන් රායසින් යනවා. ඒත් එක්කම මම හැම වෙලේම තියාගන්නවා හිතට මම දැන් මෙතන. එතකොට මං වටපිටාව ගැනත් දන්නවා, මම යනවා කියන එකත් දන්නවා. ඒක වීරයෙන් අර මුලා වෙලා වගේ යනවනේ. කිසිම නොදැන එහෙම වෙන්න දෙන්නේ නැතුව හොඳ අවධානයේ යනවා. ඒ විදිහට මම මේ දවස්වල කරගෙන යනවා. ඒකේ අඩුපාඩුවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ පෙන්වලා දෙන්න.
මම දන්නවා, මම දන්නේ නැහැ, මම කරනවා කියන වචනේ නිතර කියවෙනවනේ. උදේ ඒ යුව කරන තාක්කල් තාම තියෙනවා ඒකේ ශික්ෂණයක්. ශික්ෂා වෙන්න ඕනේ. මම කරනවා නෙවෙයි, මේවා ස්වභාව ධර්මයේ ස්වභාව සිද්ධිය බවට තේරෙනකන් ඕව ඇබ්බැහි යන්න ඕනේ. ඔය පුරුදු කරන්න. ඔය බහුලීගත කරන්න ඕනේ. එදාට තේරෙයි මේවා මම කරනවට වැඩිය කරන බවට මම බලාගෙන ඉන්නවා කියන එක විතර. හිතට මම හිටියා නෑ, මට ප්‍රශ්නයක් නෑ. තැන්ටෝ කියන වාක්‍ය නිතරම අර මම යන්නේ පාවිච්චි කරනවා. අන්නේ කෙන පොඩ්ඩක් සැලකිලිමත් වුණා නම් හරි. ගොඩාක් ඒකට වෛර කරන්න එපා. මොකද ඒක තියෙන්න ඕනේ සෑහෙන කාලයක් යනකම්. නමුත් ඒක දැන් ඒකත් එක්කයි මේ වැඩි යන්නේ කියන එක තේරුම් අරගෙන යනවනම් හරි.
හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං.
ඉන්ටර් පුළුවන් මයික් එක කන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත්
නිර්වන් සර්ණයි ස්වාමීන් වහන්ස, අවසරයි. සුබලුත රුද්දක් වේවා ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මේ දැන් ගොඩක්කල් කියන්නේ මාස 6කටත් වැඩි ඇති. අර මට තේරුණ විදිහට ශ්‍රද්ධාව අඩු වීගෙන යන කාලේ ඉඳලා කිසිම මොටිවේෂන් එකක් එන්නේ නැහැ මේ පන්සිය සමාදන් වෙන්න. මට මම පන්සිල් රැකෙනවා කියලා දන්නවා. ඒක සමාදන් වෙන්න කියන එකට මොටිවේෂන් එකක් එන්නේ නැහැ. මම හැමතිස්සෙම හිතනවා මේක කොහොම හරි දා ගන්න ඕනේ කියලා. ඒුණට මට තේරෙන්නේ ඒක වීරිය මදිකමද මොකද්ද කියලා රැකෙන බව දන්නවා. ඉතින් මට අර හැමතිස්සෙම ඇහෙනවා ඔබ වහන්සේ කියනවා මේ සමාදන් වෙන්න ඕනේ, නැත්නම් ආනිසංස නැහැ කියලා. ඒක ගැන මට තාම තේරෙන්නේ නැහැ. මොටිවේෂන් එකක් එන්නේ නැති නිසා මේක බලෙන් කරගන්නේ කොහොමද කියන එක.
හැම මොටිවේෂන් එකක් වැරදි කියලා හිතා ගන්නකෝ. නිසා මොටිවේෂන් එක නැතුව සතිය මේ සිල් රකින්න එක හොඳයි. මොටිවේෂන් එකක් ඇතුව රකින්නට වැඩිය මොටිවේට් වෙනවට වැඩිය සිල් සමාදන් වෙන්න ඕනේ, සිල් සමාදන් වෙන්න ඕනේ කියලා. ඉතින් ඕක මං හිතන්නේ චිත්තට තේරුම් ගන්න පුළුවන් තත්වයක තියෙන. කොයි වෙලාවෙත් මොකක් හරි හොයාගෙන වොරි කරන්න බලන එක නේ කරන්නේ. කොයි උත්තරේ දුන්නත් වොරි කරන්න තියෙන කාරණාවක් හොයාගන්න. ඉතින් ඔහොම කෙනෙකුට ගොඩාක්කල් බනහඬ සිද්ධ වෙනවා. ගොඩාක්කල් සත්පුරුෂ ආශ්‍රය ඇසුරු කරන්න වෙනවා. ඉතින් ඒක නිසා වොරි කරන චරිතවල හැටි වෙයි. මොකක් හරි හේතුවක් හොයාගන්නවා. අනික මේ සිල්පද කඩනවා. ඒත් වොරි කරන්නේ. මෙයන් මට සිල්පද රකින්නවා. මොටිවේෂන් එකක් නැහැ කියලා අඬනවා. මම දන්නේ නැහැ මම මේ කියන්න හදන කාරණා වැටෙනවද කියලා.
අයිකාර ඇහෙන නිසා ස්වාමීන් වහන්සේ හිතෙනවා. එතකොට මම
කරන්නේ වැරද්දක්ද? ඒක ඇත්ත නේ. ඔබනේ සිල් රකින්නේ, ඔබටනේ තියෙන්නේ ආනිසංස. කවුද මමද ආනිසංස දෙන්නේ? ආනිසංස කියනවා මේ කඩෙන් ගන්න එකද? ආනිසංස තියෙන්නේ ඇහෙන දේ සහ හිතන දේද? තමන්න තේරෙන්නේ නැද්ද මේ ඔච්චර සිල්පදයක් රකින්න කී තියෙන ආනිසංස? ඕක කවුරුත් කියනකන් ඉන්න ඕනේද? ඉතින් ඒ සිල්පද කුලියට ගත්ත සිල්පදනේ. එතකොට ඔය චරිත වල හැටි ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒ වලට කාලයක් කරන්න ඕනේ. ඒ කර්ම ගෙවෙන කම්ම කරන්න ඕනේ. ඒ නිසා කනගාටු වෙන්න එපා. ඕකේ හැටි ඒකේ මේ චරිතවල හැටි. අපි පැත්තකුත් අපි කනගාටු වෙන්න අරකයි නිතර නිතර කිව්වට කොච්චර කරවත් ඇහෙන්නේ නැහැ හිතුවක්කාරක. හිතුවක්කාරකම නෙමෙයි. ඒක පව් ගෙවෙන හැටි. කොච්චර වැඩ කෙරුවා සන්තෝෂයක් හිතේ නැහැ. පශ්චාත්තාපේ හරි ආශාවෙන් මම මේ වරී කරන කෙනෙක් වශයෙන් ප්‍රශ්න අහණ්ඩයි කියා පාණ්ඩයි හරි ආශාවක් තියෙනවා. මොකද කරන්නේ?
බොහොම තින්සන් ජිතරුවන් සරණයි.
ජිතරුවන් සරණයි.
අපිට තව වෙලා ඉතුරු වෙලා තියෙනවා. කැමති කෙනෙක් තව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
දැයි අපි එහෙනම් සමුගන්නම් කාට මේ අපි කුසල අඳුරන්න බාර දෙනවා මයික් එක. අපි යනවා අපේ ඊගා වැඩේට. ජිතරුවන් සරණයි.
ස්වාමිනාසර වන්දනා කරන්න.
හොඳයි හොඳයි.
වෙලා තියෙනවා. උපාලි.
එහෙමයි. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු 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 ඕකාස වන්දාමි බන්තේ
සුවපත් වෙත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සෝපත්තේවා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සෝපත්තේවා
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
සාදු සාදු සාදු
සුපත්තිලවන්තං
නවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සාදු සාදු සාදු.
හොඳයි අපි පටන් ගමු.
හොඳයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. දැන් ඊළඟට ඉදිරියට තියෙන්නේ අද දවසේ දෙවැනි කොටස ධම්මදේශනය. ඒ සඳහා ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්මදේශනය පවත්වන ලෙස. සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපිට වේලාවක් ලැබිලා තියෙනවා යම්කිසි කතා බහකට එකතු වෙන්න. මේ අපි ඉදිරියෙන් තියාගත්ත සූත්‍රේ ඊළඟට ගැළපීලා තියෙන කොටස පිළිබඳ යම්කිසි අදහසක් තියන්න ඉදිරියෙන් තියන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපි මේ විදියට පටන් ගමු. මොකද්ද දැන් මේ අලුත් අවුරුද්දක් උදා වුණු වෙලාවක්. ඉතින් ඒ වගේ වෙලාවක නොයෙකුත් අපේක්ෂා අදහස් මතු කරගන්න පුළුවන්. ඒ විදි දේවල් හිතට නැගිලෙන්න පුළුවන්. මෙහෙම මෙහෙම දේවල් ලංකර ගන්න ඕනි මම මේ අලුත් අවුරුද්දේ කියලා යම් කිසි අදහසක් තියෙනවා. ඉතින් එහෙම අදහස් එක්කනේ අපි ක්‍රියාත්මක වෙන්නේ, කටයුතු කරන්නේ. එතකොට නැකතට වැඩ කටයුතු කළා, මේ විදිහට අලුත් ඇඳුමෙන් සැරසිලා අලුත් ඉලක්ක හොයාගෙන යන්න දක්වන උනන්දුවක් ඕක තුල තියෙනවා. ඉතින් ඒ වගේ උනන්දුවක් අතරේ ඒ වගේ අදහස් මතුවෙච්ච කාලෙක අපි පොඩ්ඩක් බලමු ඊළඟට ගැළපීලා ඇවිල්ලා තියෙන කොටස කොයි විදිහටද අපිට සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. ඉතින් දැන් මේ වාර අවුරුද්ද ඇත්තටම ගත්තොත් කොහාගේ අවුරුද්දකට වැඩිය කපුටාගේ අවුරුද්දක් බව තමයි පේන්නේ. කොහොම සද්ද නෙමෙයි ඇහෙන්නේ, ඒ වෙනුවට කපුටු සද්දයක් තමයි වටපිටාවේ ඇහෙන්නේ. එතකොට පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඇත්තටම නිකන් කපුටාගේ අවුරුද්දක් තමයි මේ උදා වෙලා තියෙන අවුරුද්ද. කොහෙක්ගේ අවුරුද්දක් නෙමෙයි. ඉතින් ඒ වගේ කපුටාගේ අවුරුද්දක නොදැකපු පෙර නොවිරු නොදැකපු අවුරුද්දක අපි බලමු මේ ඉදිරිපත් වෙලා තියෙන කොටස මොකද්ද කියලා. මේවා අපේ ඉලක්ක ලං කරගන්න බලාපොරොත්තු වෙන දේවල් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. ඉතින් මේ පිරිසට මතක ඇති අපි ඇවිල්ලා නැතර වෙච්ච තැන අන්න අර භාග්‍යවතුන් වහන්සේට තමුන්ගේ ශ්‍රාවකයෝ ගෞරව කරන්නේ ඇයි කියන විමසීමට ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා වෙන ආගමක මහණෙක් පරිබ්‍රාජිකෙක්. එයා තමයි මේ කියන්නේ ඇයි මෙහෙම වෙන්නේ, ඇයි මෙහෙම ගෞරව කරන්නේ කියන එක එයාගේ අදහස තමයි මේ දක්වන්නේ. එතකොට එයා කියන කරුණු පහක් මන් දන්නවා. කරුණු පහක් හේතුවෙන් තමයි මේ විදිහට කෙනෙක් ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් ඔබ වහන්සේට ගෞරව කරන්නේ. මෙන්න එක එක කරුණු කියලා එයා ඉදිරිපත් කරනවා. ඉතින් ඉදිරිපත් කරන කරුණු වලින් පළවෙනිම කරුණ අපි ගිය සතියේ සාකච්ඡා කරා. ඒක පිළිබඳ ආහාරය පිළිබඳ යම් කිසි අදහසක් තමයි එයා ඉදිරිපත් කරේ, ඒ පරිබ්‍රාජකයා. ඔන්න දැන් අද ඇවිල්ලා තියෙනවා තව කරුණකට. මොකද්ද කියනවා? භගවා සන්තුට්ටෝ ඉතර ඉතර චීවරේන ඉතර ඉතර චීවර සන්තුට්ටියා වන්නවාදී. භාග්‍යතුන් වහන්ස මම මෙහෙම දෙයකුත් ඔබ වහන්සේගේ ගුණයක් විදිහට දන්නවා. මොකද ඔබ වහන්සේ ලැබුණා වූ චීවරයකින් සන්තෝෂ වෙනවා. ඒ වගේම ලැබුණා වූ චීවරයකින් සිවුරකින් සන්තෝෂ වීමේ ಗುಣ ඔබ වහන්සේ කියනවා. අනෝකත් දේ තව කරුණක් මේ විදිහට ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් ඔබ වහන්සේට ගෞරව කරන්න මේ විදිහට පුද සත්කාර කරන්න කියලා මේ තැනැත්තා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ මේකට ප්‍රතිචාරයක් දක්වනවා. කියන උදායි ඉඳින් මේ වගේ කරුණක් මත පදනම් වෙලා මගේ ශ්‍රාවකයන් මට ගෞරව කරනවද? එහෙමනම් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්, මේ විදිහේ ගැටලුවක් මතුවෙනවා. මොකද හේතුව මට ඉන්නවා සමහර ශ්‍රාවකයෝ, ඒගොල්ලෝ බොහොම රළු සිවුරු දරන කට්ටිය. පාංශුකූලික වූ සිවුරු දරන කට්ටිය. එහෙම ශ්‍රාවකයෝ මට ඉන්නවා. ඔවු මොකද කරන්නේ? අන්න සොහොනේ විසි කරලා තියෙන රෙදි කෑල්ලක් හොයාගෙන ගිහිල්ලා කසලගොඩේ විසි කරලා තියෙන රෙදි කෑල්ලක් එකතු කරගෙන ගිහිල්ලා මෙන්න මේවා එකට එකතු කරලා මහලා හමුනලා සිවුරක් හදාගන්නවා. මේ විදිහට මේ විසි කරපු කෑලි රෙදි කෑලි එකතු කරගෙන ගිහිල්ලා සිවුරු හදාගෙන ජීවත් වෙන ශ්‍රාවකයෝ මට ඉන්නවා. පාංශුකූලික වූ ශ්‍රාවකයෝ, රාලු සිවුරු දරන ශ්‍රාවකයෝ මට ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටිය ඉන්න කාලෙක, ඒ වගේ කට්ටිය ඉන්න ලෝකෙක මට සමහර වෙලාවට මේ ගෘහපතියෙක් විසින් බොහොම සියුම් නූලෙන් වියන ලද ලබු ඇලෙහි බූව වගේ සියුම් නූල් වලින් වියන ලද ගෘහපතියන් විසින් සකසන ලද සිවුරු ලැබෙනවා. එතකොට මම ඒ වගේ සිවුරු පොරවනවා. මේ විදිහට ඉතා සියුම් වටිනා නූලෙන් හදපු ගෘහපතියන් විසින් සකසන ලද සිවුරු මට ලැබෙනවා, ඒවා මම පොරවනවා. එතකොට ඔය කරුණ නිසා මට කෙනෙක් ගෞරව කරනවා නම් අන්න මොකද වෙන්නේ? එතකොට අන්න අර විදිහේ රළු සිවුරු දරන, අර විදිහට පාංශුකූලික වූ සිවුරු දරන ශ්‍රාවකයන් මට ගරු කරන්නේ නැහැ. මොකද අපේ ශාස්ත්‍රුන් වහන්සේට වැඩිය ඉහළ ප්‍රතිපදාවක, උත්කෘෂ්ඨ ප්‍රතිපදාවක මම ඉන්නවා කියලා ඒගොල්ලෝ හිතට අදහසක් ගන්න පුළුවන් නිසා. කියලා ඔන්න ඔය මේ උදායි එහෙම නැත්නම් මේ සකුළු උදායි ඉදිරිපත් කරපු අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම ඉදිරිපත් කරාම අන දෙවනි කාරණාව විදිහට තමයි ඒක පෙන්වන්නේ. ඊළඟ තුන්වෙනි කාරණාවක් තව එකක් ගැන හැර දක්වනවා. මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ලැබුණා වූ සේනාසනයකින් සතුටු වෙනවා. ඒ වගේම ලැබුණා වූ සේනාසනයකින් සතුටු වීමේ ಗುಣ කියනවා. කියලා ඔන්න තව කරුණක් ගැන හැර දක්වනවා. තව කරුණක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ ඉදිරිපත් කරාම ඒකටත් ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ මොකද්ද කියනවා? මගේ ශ්‍රාවකයෝ ඉන්නවා සමහර කට්ටිය, ඒගොල්ලෝ මෙන්න මේ ගහක් යට අමු සොහොනක සමහර විට සිවුරු වලින් අටව ගත්ත කූඩාරමක කල් ගෙවනවා. ඒ විදිහේ උත්‍ෘෂ්ට ප්‍රතිපදාවල් වල යෙදෙන ශ්‍රාවකයෝ සමහර කෙනෙක් මට ඉන්නවා. හැබැයි නමුත් මම බොහෝම වටිනා විදිහට සකසපු පාල 2 4 8 12 තියෙන ගෙවල් වලත් වාසය කරනවා. මේ විදිහට රැය ගත කරනවා. එතකොට අර විදිහේ වෙනම ආරක්ෂාකාරී විදිහට අවම විදිහට ජීවත් වෙන වෙනුවට මම මේ විදිහේ සැප සම්පත් පිරි ස්ථානවලත් අවස්ථාවලත් කල්ගත කරන වෙලාවල් තියෙනවා. එතකොට එහෙම කල්ගත කරනකොට මොකද වෙන්නේ? අර විදිහේ අමු සොහොනේ ගෙවන රාත්‍රියේ ගෙවන ගහක් යට රාත්‍රියේ ගෙවන ගුහාවක රාත්‍රියේ ගෙවන ශ්‍රාවකයෝ මට ගරු කරන්නේ නැහැ කියලා අන්න බුදුරජාණන් වහන්සේ තව කරුණක් ගැන හැර දක්වනවා. ඊට පස්සේ මෙයා හතරවෙනි කරුණකුත් ඉදිරිපත් කරනවා. මොකද ඉදිරිපත් කරන හතරවෙනි කරුණ? මේ තැනැත්තා කියනවා භාග්‍යවතුන් වහන්සේ ලද්දා වූ පිණ්ඩපාතකින් සතුටු වෙනවා. ඒ වගේම ලද්දා වූ පිණ්ඩපාතකින් සතුටු වීම පිළිබඳ ගුණ වර්ණනා කරනවා. ඔන්න තව කරුණක්. එතෙ ඒකටත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? ඇත තමයි මම එහෙම පිණ්ඩපාතෙන් ලැබෙන දේවල් වලින් සතුටු වෙන අවස්ථා තියෙනවා තමයි. මට ශ්‍රාවකයොත් ඉන්නවා, ඒගොල්ලෝ පිණ්ඩපාත යනවා. ඒගොල්ලෝ මේ විදිහට ගයක් ගයක් ගානේ අනුපිළිවෙලට ගමන් කරනවා. වෙනම ගෙනහල්ලා පූජා කරපු එකක් බාර ගන්නෙත් නැහැ. මේ විදිහේ ඉක්මීමක් ඇතුව කටයුතු කරනවා. නමුත් මම හිටපු ගමන් කුල ගෙවල් වලට ගිහිල්ලා හොඳ සිටු ගෙවල් වලට ගිහිල්ලා ප්‍රණීත භෝජන සහිතව ඒ දාන වේලක් අරගන්නවා. එතකොට එහෙම වුණොත් මොකද වෙන්නේ? අන්න මගේ අර පින්ද පාතෙන් යැපෙන අර විදියට ගෙයක් ගෙයක් අනුපිළිවෙලට ගිහිල්ලා යැපෙන අර විදියට මගින් ගෙනහල්ලා දෙන ඒවා බාර නොගන්න ශ්‍රාවකියොත් එක ගත්තාම ඒගොල්ලෝ මට ගරු කරන්න හේතුවක් නැහැ කියලා ඔන්න විදියට මේ දෙවැනියට තුන්වැනියට හතරවැනියට ඉදිරිපත් කරන කරුණු වෙනවද? ඒ කරුණු වල තියෙන අඩුපාඩුවක් වගේ දෙයක්, එහෙම නැත්නම් ඒ කරුණු සත්‍ය නොවෙන්න හේතුවක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් බලන්න දැන් ඔතෙන්දී ඇත්තටම අපිටත් යම් කිසි විදියක අපේ මතවාදත් අලුත් කරගන්න, නැවුම් කරගන්න හේතු වෙන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ විදිය අදහසකින්ද ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ? මේ විදිහේ දේවල් මත පදනම් වෙලාද මේ ගෞරවය තියෙන්නේ කියලා අන්න කෙනෙක්ට හිතන්න පුළුවන්. ඇත්තටම ලැබුණා වූ චීවරයකින්, ලැබුණා වූ පිණ්ඩපාතකින්, ලැබුණා වූ සේනාසනයකින් යැපීම වටිනවා. යැපෙනවා විතරක් නෙමෙයි ඒක ගුණ කීමත් වටිනවා. ඒක හැබැයි නමුත් එතනින් බුදු රජාණන් වහන්සේව කොටු කරන්න අමාරුයි. මොකද හේතුව එතනින් එහා ගියපු යම් කිසි අදහසක් ඒ තුළ තියෙන නිසා. එතන මේ දේවල් පාවිච්චි කරන එක නෙමෙයි මෙතන තියෙන ගැටලුව. දේවල් අයිති කරගන්න එක නෙමෙයි මෙතන තියෙන ගැටලුව. ඒ දේවල් වලට අපි අයිති වෙන එක තමයි ගැටලු. එතකොට විවිධ දේවල් පාවිච්චි කරන්න පුළුවන් මේ ශරීරය පවත්වන්න. චීවර එහෙම නැත්නම් ඇඳුම් පාවිච්චි කරන්න වෙනවා මේ ශරීරය පවත්වන්න. සේනාසන පාවිච්චි කරන්න වෙනවා මේ ශරීරය පවත්වන්න. ආහාර පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඒක නොයෙකුත් ආකාරයෙන් ලැබෙන්න පුළුවන්, නොයෙකුත් විදිහට ලැබෙන්න පුළුවන්. ඒ ලැබෙන එකෙන් සතුටු වීමක්, ඒ සතුටු වීම පිළිබඳ ගුණවර්ණාවක් වටිනවා. නමුත් අර විදිහට වෙන ආකාරයකින් කැප ආකාරයකින් ලැබුණොත් ඒක පරිභෝග කරන්නේ මේ ගැටලුවක් නැහැ. අරකම අර විදිහටම ලැබෙන්න ඕනේ, එහෙම නැතුව හරියන්නේ නැහැ කියලා කියන අදහසක් මෙතෙන්දි ඉදිරිපත් වෙන්නේ. එතකොට දේවල් තියාගෙන ඉන්න පුළුවන්, දේවල් පරිභෝග කරන්න පුළුවන්, දේවල් අයිති කරගන්න පුළුවන්. නමුත් ඒ දේවල් වලට අයිති වෙන්නේ නැතුව. කියන්නේ අතහරිනාලා හිතකින් මේ දේවල් ප්‍රයෝජනේ සලකා පරිභෝග කරනවා. ඒක නිසාම තමයි ප්‍රත්‍යවේක්ෂාවක් වගේ දෙයක් ඉදිරිපත් කළා තියෙන්නේ. මොකද්ද? මෙන්න සිවුරක් පොරවනකොට, සේනාසනයක් පරිභෝග කරනකොට, ඊට පස්සේ මේ විදියට ආහාරයක් ගන්නකොට මේකේ අර්ථය සලකලා අරගන්න. මොකද්ද මේකේ අර්ථය? මොන අදහසකින්ද මේක ගන්නෙ? එතකොට මේ ඇඳුම් වේවා, ගෙවල් දොරවල් වේවා, එහෙම නැත්නම් ආහාර වේවා, මොන වගේ අදහසකින්ද මේක ගන්නේ කියන යම්කිසි මෙනෙහි කිරීමක්, යම්කිසි හිතට නගා ගැනීමක් කරන්න කියලා සඳහන් කරනවා. එතකොට අපි හිතමු දැන් ඇඳුම් වෙන්න පුළුවන්. එතකොට අලුත් ඇඳුම් කියලා විශේෂිත තියනවානේ, ඒ විදියට අඳින්න ඕනේ, මෙහෙම තියෙන්න ඕනේ. සමහර කෙනෙක් ඉන්නවා එක ඇඳුමක් එක අවස්ථාවයි, එක අවස්ථාවයි, එතනින් එහාට අඳින්න බෑ. එක උත්සවයකට එක ඇඳුම ගානේ අවශ්‍ය වෙනවා. ඉතින් ඒ විදිහේ තත්ත්වයක් තියෙන ලෝකෙක ඉතින් අපිත් ඇඳුම් පාවිච්චි කරනවා. ඒ විදිහේ යම් කිසි විදිහක ප්‍රයෝජනය සලකලා සිවුරක් හරි තමුන්ට අවශ්‍ය විදිහේ ගිහි ඇඳුමක් හරි පරිභෝග කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ පරිභෝගය මොන විදිහේ අදහසකින් කරන දෙයක්ද? හොඳට ඇඳලා පැළඳලා ඉන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ඒකේ ගැටලුවක් නැහැ. නිකන් ඒ විදිහට නිකන් හිඟන්නේක් වගේ ඉන්න ඕනේ නැහැ. එහෙම ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ. නමුත් අන්න ඒක යම් කිසි විදියක අතහරිනාලද හිතකින් පරිභෝග කිරීම තමයි ඔතෙන්දී වැදගත් වෙන්නේ. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අර විදියට මේ කැඩිච්ච ඉරිච්ච විසි කරපු ඒ විදිහේ සිවුරු පරිභෝග කිරීමත් කරනවා පිරිසක්. මමත් කරනවා සමහර විට. නමුත් අන්න ඒකටම හිර වෙන්න අවශ්‍ය නැහැ. ඒකම ප්‍රතිපදාව කියලා ගන්න අවශ්‍ය නැහැ. මම සමහර වෙලාවට මේ විදිහට හොඳ සිටු දරුවන් පූජා කරපු මේ විදිහේ වටිනා නූලෙන් ගොතපු මේ විදිහට ඒගොල්ලෝම සකසලා ඒගොල්ලෝම මහලා ගෙනහලා දීපු සිවුරු පරිභෝග කරනවා කියලා අන්න අර මතේ වඩ වඩාත් නිවැරදි කළා දෙනවා. එතකොට පරිභෝග කිරීමේ ගැටලුවක් නැහැ. පරිභෝග කිරීම කළ යුතුයි. ඒ වගේම අර විදිහට දැඩි සිවුරු රළු සිවුරුම අවශ්‍යයි කියලා එහෙම දෙකුත් නැහැ. ඒ වෙනුවට පරිභෝග කරනවා ප්‍රයෝජනේ සලකලා ලැබෙන විදිහට පරිභෝග කරනවා. මුකුත් නැත්තං අන්න රළු සිවුරක් අරගෙන ඒක ප්‍රයෝජනෙට ගන්නවා. පහසු කුල සිවුරක් අරගෙන ඒක ප්‍රයෝජනෙට ගන්නවා. කෙනෙක් ගෙනහල්ලා හොඳ දෙයක් පූජා කරොත් ඒකෙත් ගැටලුවක් නැහැ. ඉතින් මේ කතාව අහගෙන ඉන්නකොට මට මතක් වුණේ මොකද්ද? අන්න අර මේ බුදුරජාණන් වහන්සේ, මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න පොඩි වෙලාවකට කලින්, එතකොට මේ තරුණයා මේ පාර දිගේ එනවා. මේ විදිහට ගිහිගෙන් නික්මිලා පැවිදි වෙයි මේ අදහසින් එනවා. එතකොට යහම අන්න මගට මගදීම බුදුරජාණන් වහන්සේ හමු වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මගම ගහක් මුල නිකම් පෙරමුණට වැඩියා වගේ අදහසක් එතන කියනවා බුදුරජාණන් වහන්සේ. මොකද මේ අග්‍රස්ථානයක් ලබන ශ්‍රාවකෙක්, බොහෝ පාරමී පුරණ ලද ශ්‍රාවකෙක් තමයි මේ එන්නේ. එතකොට මේ විදිහට ගහක් මුල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව දැක්කහම, ඉතින් ඒ ශාස්ත්‍රුන් වහන්සේ, මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ, මම ඔබ වහන්සේගේ සරණ යනවා කියලා යම් කිසි විදියක තමුන්ගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී යම් කිසි ආකාරයකින් මේ මහාකාශ්‍යප ස්වාමීන් වහන්සේ පැවිදි කළා. ඒ පැවිදි කරපු ඒ තමුන්ගේ ශිෂ්‍යයා සමග බුදුරජාණන් වහන්සේ යම් කිසි දුරක් වඩිනවා. ඒ වඩිනකොට යම් කිසි අවස්ථාවකදී, යම් කිසි ස්ථානයකදී කැමැත්ත පළ කරනවා ගහක් මුල වැඩ ඉන්න, යම් කිසි සංඥාවක් කරනවා. එතකොට ඒ අවස්ථාවේදී අන්න මේ මහාකාශ්‍යප ස්වාමීන් වහන්සේ, මේ අලුත පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? තමන්ගේ සිවුර නවලා, සිවුර අර ගහ මුල එළලා කියනවා, භාග්‍යතුන් වහන්සේ එහෙනම් මේ මම පණවපු ආසනේ වැඩ ඉන්න සේක්වා කියලා සඳහන් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සිවුරෙන් පණවපු ආසනේ වැඩ ඉඳලා මේ සිවුර පොඩ්ඩක් අතපත ගාලා ප්‍රකාශ කරනවා. මොකද්ද මේ කාශ්‍යප, ඔබේ මේ මේ සිවුර හරි මේ මෘදුයිනේ, බොහොම වටිනා, මේ ඇඟට පහසු, බොහොම මෘදු, බොහොම සෞම්‍ය සිවුරක්නේ ඔබට තියෙන්නේ කියලා මේ විදිහට ප්‍රකාශ කරනවා. එතකොට මේ මහාකාශ්‍යප ස්වාමීන් වහන්සේ ආයාචනාවක් කරනවා, භාග්‍යවතුන් වහන්ස එහෙනම් මං ගැන අනුකම්පාවෙන් මට අනුග්‍රහයක් විදිහට මේ සිවුර භාග්‍යවතුන් වහන්සේ බාර ගන්න සේක්වා, භාග්‍යවතුන් වහන්සේ ලබා ගන්න සේක්වා කියලා අන්න යම් කිසි විදිහක ආරාධනාවක් කරනවා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ අවස්ථාවේදී පෙරවගෙන ඉඳලා තියෙන්නේ බොහොම රළු පාංශුකූලික, බොහොම බර සිවුරක්. එතකොට ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන් අහනවා, දැන් එතකොට කාශ්‍යප ඔබට මේ රළු සිවුර දරන්න පුළුවන්ද? මේක මේ මේ පාංශුකූල සිවුරක්, රළු සිවුරක්, මේක ගොරෝසු සිවුරක්, මේක දරන්න ඔබට හැකියාවක් තියෙනවද? මේක ඔබට දරා ගන්න පුළුවන් වෙයිද කියලා අන්න යම් කිසි විමසීමක් කරනවා. එතකොට කාශ්‍යප ස්වාමීන් වහන්සේ බාර ගන්නවා. බාරගෙන තමුන් යම් කිසි දියක ජීවිත කාලෙම ඒ විදිහේ සිවුරු දරනවා කියන අදිෂ්ඨානයකටත් එළඹෙනවා. දුතාංග 13ක් සමාදන් වුණා කියලා අහන්න තියෙනවා. ඉතින් ඒ වෙලාවේ අර බුදුරජාණන් වහන්සේ දරා ගන්නවා අර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පොරෝගෙන ඉඳපු බොහොම වටිනා සැහැල්ලු මෘදු සිවුර. තොට කෙනෙක්ට කියන්න පුළුවන් මේ බුදු වෙලාවත් පෙරේතකම ගිහිල්ලා නැහැ, බලන්නකෝ මේ වැඩේ කියලා කියන්නත් පුළුවන් කට්ටිය ඉන්න පුළුවන්. මෙහෙම කට්ටිය අතවා ගන්න බැරි වෙන එකක් නැහැ. නමුත් අන්න වෙන විදිහේ අදහසක්, වෙන විදිහේ දැක්මක් සහිතව මේ විදිහේ දේවල් සිද්ධ කළා තියෙනවා. ඉතින් එතකොට අපි හැමදාම ඔය ආර්ය වංශ දේශනාවලදී හැම අහලා තියෙනවා මේ ලද සිවුරකින් සතුට වෙන්න, ලද සිවුරකින් සතුට වීම පිළිබඳ ගුණ වර්ණනා කරන්න. හැබැයි ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. මේ අනිත් පැත්ත පිළිබඳ අදහසක් තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. මොකද්ද? ඇත්ත තමයි මම එහෙම සිවුරු පාවිච්චි කරනවා තමයි. නමුත් අන්න අර විදිහේ හොඳ සිවුරක් ලැබුණොත්, මෘදු සිවුරක් ලැබුණොත් ඒක පරිභෝග කරන්න මම පැකිලෙන්නෙත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කරලා ඒව ඕනේ නැහැ කියලා කියන්නෙත් නැහැ මම. ඒ වෙනුවට මම එහෙම සිවුරුත් දරනවා කියලා බුදුරජාණන් වහන්සේ යම්කිසි විවෘත අදහසක් දෙනවා. එතකොට එන්නේ විවෘත අදහසේ වටිනාකම බොහෝ තියෙනවා. අද කාලේ ගොඩදෙනෙට ගෝචර නොවන පැත්තක් ඔය තුල තියෙනවා. එතකොට යම්කිසි දියක හොඳට ඇඳලා බැලඳලා තමුන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන්. එහෙම ඉන්න එහෙම ගැටලුවක් නැහැ. මේ මේ එහෙනම් අලුත් ඒවා අඳින්න හොඳ නෑ, ලස්සනට ඉන්න හොඳ නෑ, එහෙම ඕනේ නෑ. පැවිදිලා නෑනේ, පැවිදි වෙච්ච කට්ටියටනේ මේ තියෙන්නේ, මේවා අදාළ වෙන්නේ. තමුන් යම් කිසි විදියක හොඳට ඇඳලා පැළඳලා ඉන්න. හැබැයි ඒක ගැටලුවක් නෑ. නමුත් මේ අඳින පළඳින දේවල් වලට යට වෙන්න එපා. ඒ අඳින පළඳින දේවල් වලට තමුන්ව අයිති කරගන්න දෙන්න එපා. එතන තමයි තියෙන වටිනකම තියෙන්නේ. අපි අහලා තියෙනවා පිලිපීනේ ඉමෙල්දා මාකෝස්ද කොහෙද අන්න ඒ රජකම් කරපු කට්ටිය තමයි, රජකම් කරලා හොඳට හොරා කාපු කට්ටිය තමයි, හොඳට හොරා කාලා 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 අන්න එයාට තිවිලා තියෙනවා, මේ රජ බිසවට තිවිලා තියෙනවා ලෙඩක්. මොකද ලෙඩේ එක එක සපත්තු ජාති එකතු කරනවා, ලස්සන කාන්ත සපත්තු රටේ මිනිස්සුන්ගෙන් කාපු සල්ලි වලින් තමයි එකතු කරලා තියෙන්නේ. ඉතින් අර සමහර විට දාලත් නැහැ, එකවරක්වත් පැලඳලත් නැහැ, ලක්ෂ ගණන් කෝටි ගණන් වේදන් කළා, මහා එකතු කිරීම කරලා. ඒ විදිහේ එකතු කිරීම දකින්න පුළුවන් මේ ලෝකේ. තමුන්ගේ සල්ලි වලින් හරි අනුන්ගේ සල්ලි වලින් හරි ওই විදිහේ එකතු කිරීමුත් තියෙනවා. අන්න මොකද වෙන්නේ, අන්න දේවල් ප්‍රයෝජනේ සලකලා පරිභෝග කරන වෙනුවට ඒ දේවල් වලට හසු වෙලා ඒ දේවල් මත පදනම් වෙලා අමුතු විදිහේ ලෙඩක් වර්ධනය කරගන්නවා. ඉතින් ඒ විදිහේ ලෙඩකට යන ලෞකික අපි යම්කිසි මැදුම් ප්‍රතිපදාවක් තමයි මේ පුහුණු කරන්න හදන්නේ. දේවල් පාවිච්චි කරනවා, නමුත් දේවල් වලට යට නොවි. ඒ වගේම ගේදර ඒ වගේ සේනාසන පාවිච්චි කරනවා, ඒ දේවල් වලට යට නොවි. ආහාර පාවිච්චි කරනවා, ඒ ආහාරයට යට නොවි. දැන් අපි හිතමු යම් කිසි දියක ගයක් හදාගන්න කෙනෙක්ට උනන්දුවක් තියෙන්න පුළුවන්. ඒ සඳහා යම් ක්‍රියාත්මක වීම් තියෙන්න පුළුවන්. ගයක් හදනවා, මේ විදිහේ ගයක් හදනවා, මේ වගේ එකක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් ඕකනේ, ඉතින් ඔය සිහින තින් තියෙන ඒවානේ, පොඩි කාලේ ඉඳලා තියෙන ඒවා, ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන ඒවා. මෙහෙම එකක් කරන්න ඕනේ, නමෙක් හදන්න ඕනේ, ගයක් හදන්න ඕනේ කියලා ඔය තියෙනවනේ එක එක ඒවා. ඒ ටික කරන්න ඕනේ කොහොම හරි ජීවිත කාලය ඇතුළත. එතකොට මේ ගයක් හදන්නේ කොහොමද කියලා විමසලා බැලුවොත් සමහර විට අවුරුදු 20ක 30ක උගුලක හිර වෙලා තමයි ගේ හදන්නේ. ඉතින් ගේ හදනවා, ලස්සනට තියනවා. හැබැයි ඒ ගේ ඇතුලේ නිින්ද යන්නේ නැහැ. මොකද හේතුව? අන්න අර තව අවුරුදු 30ක් ලෝන් එකකට හිර වෙලා තව අවුරුදු 30ක් මේ ගෙවීම කරන්න ඕනේ. එතකොට අර කතාවකට කියනවා මොකද්ද, අන්න කුරුල්ලෙක් දවස් දෙක තුනකින් කූඩුවක් හදනවා, මීයෙක් එක රැයකින් ගුලක් හාරනවා. හැබැයි මනුස්සයා කියන සතා අවුරුදු 30ක පේබැක් එකක් සහිතව අන්න ගයක් හදාගන්නවා, තමුන්ට වාසස්ථානයක් හදාගන්නවා. ඒ පාමණකට අවශ්‍යද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. යම් කිසි විදියක ඒ අවශ්‍ය විදියක හදාගෙන ඒ විදියට කටයුතු කරන්න පුළුවන්. නමුත් අන්න අච්චරම ඕනේද කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම ආහාරය ගත්තත් ඒ වගේ දෙයක්. ආහාරෙත් අවශ්‍ය පමණට ශරීර නඩත්තු කරන පමණට ගන්න පුළුවන්. නමුත් එක ආහාර වේලකට සමහර විට අන්න මාසික පඩියක් පමණට වැය කරන්නත් හැකියාවක් තියෙන ලෝකයක් මේක. මාසික නෙමෙයි, සමහරුන්ගේ අවුරුද්දේම උපයන ගාණ උනත් වැය කරන්න පුළුවන් එක ආහාර වේලකට. ඒ විදිහේ අවස්ථාවලුත් තියෙනවා. ඒ අවස්ථාවලුත් කෙනෙක් පාවිච්චි කරනවා කියලා දකින්න පුළුවන්. ඒ අතරේ අන්න අපි නැවත නැවත යම් ආකාරයකින් උත්සාහවත් වෙනවා ලැබිච්ච දේත් එක්ක ගමනකේ දෙන්න, ලැබුණ දේ රළු වේවා ඒකෙන් යැපිලා ඉන්නවා. ලැබුණ දේ හොඳ වටිනා ආහාරයක් වේවා ඒකෙන් ඇපිලා ඉන්නවා. ඒ අවස්ථාවට සුදුසුදුසු ආකාරයකින් කටයුතු කරන එහෙම ලොකු දේවල් අවශ්‍යතාවක් පෙන්නුම් කරන්නේ නැහැ. විශේෂයෙන් මේ වගේ කාලයක දැන් මේ උදා වෙලා දෙන තත්ත්වෙත් එක්ක අනේ ලැබිච්ච දෙයින් ගමන් කිරීමක්. ඒ හැකියාවක් තමයි දිනු කරගන්න ඕනේ. දැන් මේ දවස්වල වටපිටාව බැලුවාම මිනිස්සු ඉතින් අමුතු සටනක තමයි, අමුතු අරගලයක තමයි. මොකද හේතුව අන්න කිරිබතක් හොයාගන්න බැරි තත්ත්වයකට ගිහිල්ලා. ඒ විදිහේ අපහසුකට ගිහිල්ලා. ඉතින් ඒ වගේ අපහසු ලෝකෙක අන්න කොහොම කොහොම හරි යැපිලා ඉන්නවා කියන එකත් ලොකු ජයග්‍රහණයක්. මේ නොයෙකුත් ආහාර කියලා තියෙනෙත් වැඩි ප්‍රමාණයක් විස තමයි. ඒ විස ආහාර අතරේ යම් කිසි විදියක තමුන්ට ශරීරයට අපහසුතාවයක් නැතුව යැපිලා ඉන්න පුළුවන් ආහාරයක් තෝරගන්නවා කියන්නේත් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් ඒ සියල්ලම ලැබෙන්නේ අපිට මොකද්ද අන්න තමුන් තුළ යම් කිසි මොන විදියේ අදහසකින්ද මේකට ගමන් කරන්නේ, මොන විදියේ අදහසකින්ද මේ දේවල් පරිභෝග කරන්නේ කියන දේ මත නොඑක් නොඑක් අදහස් තියෙන්න පුළුවන්. ඒ අදහස නැවත නැවත විමසලා බලලා නිවැරදි කරගත යුතුයි. එහෙම නැත්නම් අපි අබ්බැහි වලට අහු වෙලා යනවා දන්නේත් නැහැ. යම්කිසි අන්තයකටම ගිහිලා තමයි නතර වෙන්නේ. ඒ ගියත් සමහර විට තේරෙන්නේ නැති තරම්. මොකද හේතුව මේ ඒ එක එක්කෙනාගේ කියවීම වෙනස් මේකට. දැන් අපි මෙහෙම හිතනවා. දැන් අපි හිතනවා අපිට විරුද්ධ මතයක් කෙනෙක් ඉදිරිපත් කරනවා. පොලිටිකල් මත වේවා, ආර්ථික මත වේවා, මොනවා හරි කියමුකෝ, ආගමික මත වේවා. මොනවා හරි කමක් නැහැ, අපිට විරුද්ධ මතයක් කෙනෙක් ගෙනහල්ලා ඉදිරිපත් කරනවා. එතකොට අපි හිතනවා මේ මේ මෙයා මෙයා දැනුවත් නැහැ. මෙයා තව ටිකක් දැනගත්තා නම්, මෙයාට තව ටිකක් තොරතුරු ටිකක් ලබා දුන්නා නම් මෙයා මේ මතේ වෙනස් කරගනි කියලා අදහසක් එන්න පුළුවන්. ඉතින් ඔන්න මොකද කරන්නේ? අපි බොහොම සාමකාමීව මේ තැනටට අන්න තොරතුරු ටිකක් ලබා දෙනවා. නෑ නෑ, ඔහොම ඔයා කිව්වට ඔයා දන්නේ නෑනේ. මෙහෙමනේ වෙලා තියෙන්නේ. මමත් පහුගිය දවසක එක්කෙනෙක්ට කිව්වා, ආ දැන් පොලිටික්ස් කතා කරන්න කලින් කියන්නකෝ ඡන්දයවත් දීලා තියෙනවද කියලා. ආ ඡන්දෙ දීලා තියෙනවා, ඡන්දෙ දෙන්න හම්බෙලා තියෙනවද? ඊට පස්සේ ආවද කාටත් ඡන්දෙ දුන්නේ? ආ ඒක දුන්නේ නෑලු. ආ එහෙනම් කොහොමවත් කතා කරලා වැඩක් නෑ පොලිටික්ස් කියලා. ආ ඉතින් ලිස්සලා ගියා යන්න. ඒ දන්නේ නැති කට්ටිය එක කතා කරලා වැඩක් නෑනේ කියලා අදහසක් එන්න පුළුවන්. ආ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවොත් ඔන්න එක එක ගණන් කියනවා. ආ එහෙනම් වැඩක් නැහැ පොලිටික්ස් කතා කරන්න, තව මදි, තව ටිකක් කියෝලා එන්න කියලා ඔන්න විදිහට හිතෙන්න පුළුවන්. එතකොට අපි හිතනවා මේ මේ මෙයාගේ මේ අදහස තියෙන්නේ මෙයාට ලැබිලා තියෙන තොරතුරු ටික මදි, මෙයා දන්නේ නැ දත්ත මදි කියලා. අපි බොහොම සාමකාමීව මෙයාට මේ දත්ත පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. ආ මෙහෙම නියුනේ දැන් ඒ දවසල මෙහෙම සිදුවීමක් වුණා, මෙහෙම සිදුවීමක් වුණා කියලා ඒවා දීලා කියලා පැහැදිලි කරලා දීලා හිතනවා, අපේක්ෂා කරනවා දැන් මෙයාගේ මේ මතය වෙනස් වෙයි. හරි, ඔන්න දැන් තොරතුරු ඔක්කොම පැහැදිලි කරලා දුන්නා. දුන්නට පස්සේ මොකද වෙන්නේ? දුන්නට පස්සෙත් මේක අර මතේම එලිලා ඉන්නවා. අර මතේම එලිලා ඉන්නවා. එතකොට ඔන්න දෙවෙනියට අපි නිගමනයකට එනවා. මොකද්ද? මූ එහෙනම් මේ පට්ට මෝඩෙත් තමයි මේක කියලා අන්න හිතනවා. මේ තොරතුරු තිබුණාට මේකට මේක කියවන්න තේරෙන්නේ නැත්තේ මේක මෝඩයෙක් නිසා. නිකම් මෝඩෙන්නේ පට්ට මෝඩෙක් කියලා ඔන්න අතර දැමලා ගහලා යනවා. එහෙමත් නැති වුණොත් තවත් ටිකක් පරීක්ෂා කරනකොට මෝඩේකුත් නෙමෙයි නං හිතනවා මේක මේ දැනගෙන අපි අවුස්සන්න තමයි මේ මතවාදය එළඹිලා ඉන්නේ, මේකෙම එල්ලිලා ඉන්නේ. මූ නිකන් අමාට අපිට එරෙහිව කරුණු ඉදිරිපත් කරන්න, අපි අවුස්සන්න, අපේ ලේකෝප කරන්න තමයි මේ වගේ මතවාදයක එල්ලිලා එන්නේ කියලා. එතකොට ඔන්න විදිහේ නොයිකුත් අදහස් අපි ගන්න පුළුවන්. නොයෙකුත් දේවල් පිළිබඳ එක එක්කෙනාගේ විවිධ මතවාද තියෙනවා. ආහාර වේවා, ගෙවල් දොරවල් වේවා, ඇඳුම් වේවා, ඔන්න විවිධ මතවාද තියෙනවා. ඒ මතවාද ගොඩක් වෙලාවට ඒගොල්ලෝ එක්තරා විදිහක අපි කියන්නේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒකට ඒක ඒගොල්ලන්ගේ ලේවලට බැසලා තියෙන්නේ. ඒතර කොච්චර තොරතුරු ඉදිරිපත් කරත් කොච්චර මෝඩයෙක් කිව්වත් කොච්චර වෛරක්කාරයෙක් කිව්වත් ඒ මතවාදේ වෙනස් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ මිනිහාගේ පාට කණ්ණාඩියට අනුව තමයි මේ ලෝකේ වටපිටාව පේන්නේ. අනේ එතනයි තියෙන ගැටලුව. මේ වටපිටාව පේන්නේ එයා දාගෙන ඉන්න කණ්ණාඩියට අනුව. එතකොට දෙපැත්තමටම තොරතුරු තියෙනවා. නමුත් මෙයා කියවන්නේ මොන තොරතුරු ටිකද? තමුන්ට වාසි වෙන, තමුන්ට අදාළ වෙන, තමුන්ගේ මතවාදයට ගැළපෙන තොරතුරු ටික විතරයි මෙයා කියවන්නේ. මෙයාට මතක හිටින්නේ ඒ තොරතුරු ටික විතරයි. තමුන්ගේ මතවාදයට විරුද්ධ තොරතුරක් හම්බුනොත් ඒක දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඒක වැරදි තොරතුරක් කියලා හිතෙනවා. ඒක මතක හිටින්නේ නැහැ. අමුතුම ලෙඩක් බැලුවාම එතකොට අර අර හෙයියන් විතරයි දකින්නේ. මතවාදයට ගැළපෙන දේවල් ටික විතරයි දකින්නේ. විරුද්ධ දේවල්, මතවාද වෙනස් කරගන්න හිතෙන දේවල් මෙතනටට ග්‍රහණය වෙන්නේ නැහැ. ඉතින් ඔන්න විදිහේ යම් කිසි විදිහක අපි කියන්නේ ලියවිලා තියෙන ගතියකුත් තියෙනවා. ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන ගතියකුත් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකට අනුව, ඒ පාට කණ්ණාඩියට අනුව තමයි මෙයාට ලෝකෙ පේන්නේ. ඉතින් ඒ වගේ ලෝකෙක අපි කොහොමද නිවැරදි දැක්මක් ඇති කරගන්නේ කිව්වොත් බොහෝම දුර යන වැඩක් ඉතින්. ඒකයි කියන්නේ අවදි භාවයක් තියාගන්න, විවෘත භාවයක් තියාගන්න. ඒ අවදි භාවයේ විවෘත භාවයේ තුලින් අපිට පුළුවනි අපේ අදහස් උදහස් පොඩ්ඩක් පැත්තකින් තියලා මොකද්ද මේ යන ක්‍රියාවලිය කියලා ටිකක් නිර්පාක්ෂික නිරීක්ෂකෙක් ගන් සාධාරණ කොටෙක් වගේ වෙන්න උත්සාහයක් ගන්න පුළුවන්. ඒක ලේසි නෑ. නැවත නැවත පැත්තක් ගැනෙනවා. නැවත නැවත තීරණයකට එළඹෙන්න අපේ හිතම උත්සාහ කරනවා. නමුත් අර විවෘත බැල්ම අපිට පුරුදු කරන්න බැරි කමක් නෑ. විවේකී බැල්මක් ඔය කියන්නේ මතවාද පොඩ්ඩක් පැත්තකින් තියපු බැල්මක්, නිගමන පොඩ්ඩක් පැත්තකින් තියපු බැල්මක්. නැවත නැවත පුරුදු කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අදහස තමයි එකවරක් බලනවා, දෙවරක් බලනවා, තුන්වරක් බලනවා, අනේ ස්ථිරයි. දැන් ආයෙත් අවුරුදු බලන්න දෙයක් නැහැ. හොඳටම බැලුවා, හොඳටම ෂුවර් නෑ. ඒ වෙනුවට දස දහස් වරක් බලනවා නිගමනයකට එළඹෙන්නේ නැතුව. විවෘත හිතකින්, විවෘත හදවතකින් බලනවා. ඒ බලනකොට බලනකොට අන්න මොකද වෙන්නේ? යම් කිසි විදිහක විවේකී මනසකින් බැලුවොත්, විවෘත මනසකින් බැලුවොත් වෙනදා නොදැක්ක පැතිකඩ, වෙනදා නොපෙනුණු දේවල් ටික ටික පෙනෙන්න පුළුවන්. ඒ විවෘත භාවය තමයි අපි මේ පුරුදු කරන්න හදන්නේ. දැන් අපි හිතනවා දැන් මේ විදියට, හරි ඔන්න දැන් සිහිය පිහිටවන්න කියලා ගත්තොත් ගොඩාක් ඉතින් කෙරුවාවල් තමයි තියෙන්නේ. එතනින් තමයි ඉතින් පටන් ගන්නෙන්නේ. ආ මෙහෙම යන්න ඕනේ, මේ විදියට කරන්න ඕනේ, මෙහෙම වාඩි වෙලා ඉන්න ඕනේ, මේ විදියට කරන්න ඕනේ කියලා ඔහොම ලොකු දැඩි බවක් සහිතව තමයි අපි මේක පටන් ගන්න. නමුත් අන්න පහුගිය දවසක ළමයෙක් ඇවිල්ලා කියනවා මොකද්ද මේ මම මේ විදියට සිහියෙන් ඇවිද්දා, සිහියෙන් වාඩි වෙලා ඉඳියා. ඒ වගේම මේ දානශාලාව දිහාවට යනකොට ඒ පාරේ තියෙන වැලි පාරක්නේ, ඒකෙත් මම යනකොට සිහියෙන් යන්න උත්සාහ කරා. වැඩේ කියන්නේ අර සක්මන් කරනට වැඩිය හොඳට සිහිය පිහිටවෙනවා. හොඳට සිහියෙන් ඉන්න පුළුවන් අර වැලි පාරයන් ටිකදී, දානෙට යන ටිකේදී. සිමං එහම මොකක්ද එකට හේතුව මොකක් කියලා හිතෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා කිව්වහම තියාම තටම තටම කියනවා මේ පුහුණු කරන්න සතිය පිහිටවන්න කියලා එහෙම ලොකු උනන්දුවක් නැහැනේ. අර අමුඩයක් ගහගෙන නැති බව තමයි ඔතන තියෙන හේතුව. එහෙම නැතුව විවෘත වෙලඹිලා බැලුවාම අන්න සිහිය තියෙනවා. සිහිය තියෙනවා. ඔය කියන තරම් මේ අසිහියක් නැහැ. නමුත් අන්න සිහිය තියන්න ඕනේ, මෙතනම තියන්න ඕනේ, මේකෙම තියන්න ඕනේ කියලා ගත්තොත් අන්න මොකද වෙන්නේ? වැඩේ පටලෙනවා, වැරදෙනවා. මම මෙහෙම කරන්න ඕනේ, අර එහෙම කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ කියලා ගත්තොත් ඔන්න ඉතින් අමාරුයි. අමාරුයි. ඒ වෙනුවට පොඩ්ඩක් විවේකයෙන් ඉඳියොත් ඔය කියන තරම් දුර නැහැ මේ ප්‍රතිපදාව. නමුත් අපි මොකද කරන්නේ? බෑ බෑ එහෙම බෑ, ආධුනිකයට බෑ, මේ විදියට බෑ, අර එහෙම බෑ, තව කල්මදි, තාම මම ආධුනිකයි කිය. ඉතින් පස්සර දාන්න පුළුවන්. ඉතින් එහෙම කට්ටියට පස්සර දාන එක ගැටලුවක් නෑ. නමුත් අන්දනේ මට එදා ඉඳලා තියුණ ලෙඩක් තමයි මොකකට හරි වැසගත්තාම නිකන් ටික දවසක් යනකොට සතියක් දෙකක් මාස කීපයක් අවුරුදු කීපයක් යනකොට ඉතින් ආයි පරතරට ගියා වගේ තමයි කතාව. ගිහිල්ලත් නෑ, සිදේකුත් නෑ. ඒක වෙනම කතාවක්. ඒ ගුණාට කතා කරන්නේ අන්න නිකන් සියල්ල දත් වගේ තමයි. ඒ විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඔක කරන්නව හරි අමාරුයි. එහෙම නැත්නම් ඉතින් බැරි බැරි ආවම්ම නිතින්නේ. චව් චව් වගේ ඉතින් බෑ බෑ. නමුත් අන්න විවෘතව බැලුවොත් අන්න සක්මනේ සිහිය පිහිටවනට වැඩිය සිහියක්, විවේකී සිහියක් අන්න අර නිකන් ඇවිදගෙන යන ටිකේ තියෙනවා. ඇයි හේතුව? අන්න අර තැටමිල්ලක් දැඟලිල්ලක් නැතුව විවෘත මනසකින් බැලුවා. එතකොට මේ හොයන ප්‍රතිපදාව එතනම තමයි. ඒකනි බුදුරජාණන් වහන්සේත් හොයාගෙන 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 ගිහිල්ලා අන්තිමට හොයන එක නැවැත්තුවා. හොයන එක නැවැත්තලා කියනවා, හරි දැන් මම අවදි. අවදි. අන්න මේ උදේ පාන්දර කුරුල්ලෝ ශබ්ද නගනවා. ඒ සමග මම අවදි. සිකුරු තරුව පායලා තියෙනවා. ඒ තරුව පායලා තියෙන එකත් එක්ක මමත් අවදි. මේ වෙලාවේ මම අවදිව ඉන්නවා කියලා කිව්වා. ඒ අවදි භාවය තමයි කියන්නේ මුගලන් ස්වාමීන් වහන්සේ. අන්න රෑජාමක අන්න අහසේ කණාමැදිරියෝ පිරිසක් අමුතු විදිහේ ආලෝක රංගනයක් ඉදිරිපත් කරනවා. එතකොට අර රංගනයේ සමග අර ලස්සන විචිත්‍රවත් ආලෝක සංදර්ශනයේ සමග අවදි. ඒ ස්වාමීන් වහන්සේකට එළඹිලා ඒකේ වෙලිලා ඒ ක්‍රියාවලිය විඳිනවා. හැබැයි කණාමැදිරියෝ ටිකක් හරි ලස්සනයි කියලා බෝතලයක දාගෙන යන අදහසක්වත්, එහෙම නැත්නම් මේ කණාමැදිරිය එළවන්න ඕනේ සිහිය පිහිටවන්න බෑ කියලා අදහසක්වත් නැහැ. අන්ත දෙකෙන් මිදිලා ඒ වර්තමාන මොහොත අගය කරනවා. ඒක තවදුරටත් තියාගන්න, පාවිච්චි කරන්න අදහසකුත් නැහැ. ඒකට ද්වේෂිකුත් නැහැ. ඒක තමයි එකින් ප්‍රතිපදාය. ඇඳුම් පැළඳුම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක පොදි බැඳගෙන කබඩ්වල දාගෙන අවුරුදු ගණන් පාවිච්චි කරන්න බැරි තරමට එකතු කරගෙන එහෙම එකක් නැහැ. ඒ වගේම අඳිනේ උන්ට ද්වේෂ කර කර මම නම් අඳින්නේ නැහැ ඔච්චර මොකටද ඊදම් කරන්න කියලා එහෙම එකකුත් නැහැ. ඒ අතරමැද යම්කිසි අවස්ථාවක් හැකියාවක් දියුණු කර ගැනීමක් කියන්නේ. ඒ තුලින් ලැබෙන චිත්ත විවේකයක් විවෘත භාවයක් තමයි අපි පුරුදන්නේ. ඉතින් ඔන්න ඔය මතවාද කියන දේවල් කැඩිලා යන්න හොඳම වටිනාම හේතුව තමයි මෙන්න මේ විවෘතව යම්කිසි බැල්මක් පුරුදු කරනවා. අර පාට කණ්ණාඩි නැවත නැවත එනවා. නමුත් මේ පාට කණ්ණාඩි පොඩ්ඩක් නැවත නැවත පැත්තකින් තිය තිය විවෘත භාවයක් ඇති කරගන්න උත්සාහ කරනවා. නිගමන වලට නැවත නැවත එළඹෙනවා. නමුත් මේ නිගමන පැත්තකින් තිය තිය විවෘත භාවයක් ඇති කරගන්න උත්සාහ කරනවා. දැන් මේ පොඩි දරුවෙක් කියනවා මොකද්ද? මේ මම සිහිය පිහිටවගෙන ඉඳියා. හැබැයි මට සද්දෙකට මගේ සිහිය ගියා. සද්දයකට මම ඇදිලා ගියා. එතකොට මට තේරුණා මං ඒ වෙලාවේ සිහියෙන් ඉඳී නෑ කියලා. කියනවා. සද්දයකට ඇදිලා ගියා. එතකොට මම තේරුණා මම ඒ වෙලාවේ සිහියෙන් ඉඳී නෑ. ඊට පස්සේ ආපහු කියවන්නේ වාක්‍ය ටික ගුහම නා ආපහු කියවනවා. දැන් මොකද්ද දැන් සිහිය තියුණාද ඔය වෙලාවේදී සද්ද ඉන්න වෙලාවේදී සිහිය නෑ කියලාද කියන්නේ? ආ සිහිය තියුනේ නෑ. අන්න කියපු ගා මොකද වෙන්නේ? වැඩේ වැරදුනා. එතකොට මං එහව සද්දේ අහන වෙලාවේදී සද්දේ අහන බව දන්නවද? ආ ඔය වෙලාවේ සද්දේ අහන බව දැනගෙන ඉන්දියා කියලා කියනවා. එතකොට දැන් සිහිය ඒ වෙලාවේ තියුනේ නැද්ද? ආ ඒ ගමන කියනවා නෑ නෑ මේ හුස්මේ සිහිය තියුනේ නෑ කියලා තමයි මේ කියන්න හැදුවේ කියලා. එහෙනම් හරියට බේරලා වාක්‍ය රටාව හරියට ලියලා කියන්න ඕනේ අහුස්මේ සිහිය වෙනුවට සද්දේ සිහියක් තියුණා. නැත්නම් සිහිය පිටින් නැතිලා ගියා කිව්වොත් හුස්ම නැතිවීමත් එක්ක සිහියක් නැති වෙනවා කියලා නෙවෙයි කියන්නේ. නෑ සිහිය කියන දේ හුස්මට වැඩිය ටිකක් එහා ගියපු ඊට වැඩිය බරපතල සංකල්පයක්. ඒක නිසා අර සිහියට අරමුණු වෙන හුස්මත් එක්ක පටලව ගන්න හොඳ නෑ. නැත්නම් හුස්ම තියනකන් විතරයි සිහිය තියන්න පුළුවන් වෙන්නේ. අර විදියට කරදර බාධක නොවනකන් විතරයි ඒ කෙනාගේ සිහිය තියෙන්නේ. භාවනාවක් වඩනවා. හොඳ සීලයක් සමාදන් වෙලා තියෙනවා. අන්න මොකෙක් හරි ඇවිල්ලා හරහට පනිනකම්. වැන්න ගමන් අර කරපු භාවනාවකුත් නැහැ. ඇති සීලෙකුත් නැහැ. ඒ වුණර වැටල් ගාන පැනගෙන ගිහිල්ලා තමයි නතර වෙන්නේ. මොකද හේතුව අන්න හිතනවා අරක විතරයි. කරදර බාධක අයින් කළා තමයි මේ ප්‍රතිපදා වඩන්න ඕනි කියලා. හරියට නිකන් අර අසිත තවුස වගේ ගිහිල්ලා විමානයක් දිව්‍ය ලෝකයක විමානයක් වාගෙන ගිහිල්ලා මේ කරදර නැති තැනක් භාවනා කරන්න. භාවනා කරන්න කරදර නැති තැනක්. සද්ද නැති තැනක්. හැබැයි ගිහිල්ලා බලනකොට මෙන්න මේ කුණුගොඩේ බුදුවරයෙක් පහල වෙලා. පහල බලනකොට මේ කුණුගොඩේ බුදුවරයෙක් පහල වෙලා මෙච්චර මේ කරදර බාධක තියෙන තැන, මෙච්චර මේ විකාර තියෙන තැන අන්න බුදුවරයෙක් පහල වෙලා. ඉතින් ආපහු අර විමානෙන් බැහැගෙන බිමට වඩින්න වෙනවා. බිමට වඩින්න වෙනවා. ඒ ටික තියෙන්න ඕනේ. ඒ ප්‍රශ්න ටික තියෙන්න ඕනේ. ඒවෙන් තමයි නියම වශයෙන් ඔන්න ඔය තමුන්ගේ ප්‍රතිපදාවේ තරම පරීක්ෂා වෙන්නේ. අර විදියට සිහිය කියන දේ හුස්මෙම විතරක් නෙමෙයි. සිහිය කියන දේ සද්දේක දී පුරුදු කරන්න පුළුවන්ද? සිටිවිල්ලකදී පුරුදු කරන්න පුළුවන්ද? කියන උත්සාහය පොඩ්ඩක් දරලා බලන්න නිකන්. නිකන් ඉන්න වෙනකොට පොඩ්ඩක් කරලා බැලුවා හැගෙන. අලුත් අලුත් වචන පාවිච්චි වෙනවා. mindfulness of sounds, mindfulness of emotions, mindfulness of thoughts කියලා ඔය විදිහට වෙන වෙනම වචන කියන්න වෙනවා. මොකද නැත්තම් පටලවනවනේ. mindfulness of situations and people. ඔන්න ඔය විදිහට එක එක වචන වලින් දාලා කියන්න උත්සාහ කරනවා. මොකද හේතුව නැත්තම් අඳුරන්නේ නැහැ මම මේ ඉන්නේ කොතනද කියන සිහිය, මම මේ කතා කරන්නේ කාත් එක්කද කියන සිහිය, මං ගත කරන්නේ මොන වගේ අවස්ථාවක්ද මේ කියන සිහිය වගේ දේවල් පොඩ්ඩක් මතක් කරගන්න. සිහි එළඹ ගන්න එක වටිනවා. මම මේ ගනුදෙනු කරන්නේ කාත් එක්කද කියලා වගේ ඒවා ඒවත් වටිනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අන්න අපි වැරදි නොගැලපෙන දෙයක් වැරදි නොගැලපෙන කෙනෙකුට ගිහිල් ඉදිරිපත් කරලා අන්න නොදැනීම තුලින් වෙන දේ, අර විදිහට පාට කණ්ණාඩි තුලින් වෙන දේ, ඒ වෙනුවට විවෘත බැලමකින් බැලුවොත් තේරෙන්න ඕනේ ආ මම ඉන්නේ මේ වගේ තැනක, මම කතා කරන්නේ මේ වගේ පුද්ගලයෙක්, ඒක මේ වගේ වටපිටාවක් අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ කියන සිහිය තියෙන්න ඕනේ. එතකොට බැලුවොත් බොහෝම සරල එදිනෙදා යැපීමක් පිළිබඳ කතාවක් තමයි මේ තියෙන්නේ. ඒක අපි බාර ගන්න හරි අමාරුයි. ඒකද මේ ප්‍රතිපදාව කියලා හිතෙන තරමට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මටත් මේ නිකන් පහුගිය දවසක සතියකට දෙකකට වගේ කාලයක ඇතුළත තේරුණ දේ තමයි අන්තිමට අර පරණ හිටපු අර ඒ දවස්වල ඉඳපු දැනටම ගිහිල්ලා බහැලා තියෙනවා. ඒ දවස්වල යම් කිසි විදියක ප්‍රතිපදාවක් නොකරන කාලයක යම් කිසි මානසිකත්වයක් තියුණාද, අදහසක් තියුණාද, ක්‍රියාපටිපාටියක් තියුණාද, අන්න එතනටම සරල වෙලා තියෙනවා වැඩිද. යකෝ ඒ දවස්වලත් නිකන් එතකොට නිකන් පැවිදිලා වගේද ඉඳලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ආ ඒ දවස්වල තියුණ සිහියමයි, ඒ දවස්වල තියුණ චින්තන රටාවමයි, ඒ දවස්වල තියුණ වැඩපිළිවෙලමයි. ඊට වැඩිය වෙනසක් නැහැ, ඊට වැඩිය යම් කිසි පරිවර්තනයක් වෙලා නැහැ. හැබැයි ඇඳුම් මාරු කරලා තියෙනවා, හෙයා ස්ටයිල් එක වෙනස් කරලා තියෙනවා, ඒම තමයි. ඒවත් එක්ක ගැළපිලා ඇවිච්ච යම් කිසි සම්ප්‍රදායක් රකිනවා, සම්ප්‍රදායක් රකිනවා. නමුත් රැක්කට මොකද, අන්න මතවාද, අදහස් උදහස්, වැඩ කටයුතු, ඔය ඔක්කොම ඒකම තමයි, ඒකම තමයි. එක්තරා විදිහක මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද වැඩේ දැන් කෙනෙක් එක ගනුදෙනු කරනකොට පොඩ්ඩක් එයාගේ හිස්ට්‍රි එකත් බලන්න ඕනේ, පොඩ්ඩක් හිස්ට්‍රි එකත් බලන්න ඕනේ. මොනවාගේ කෙනෙක්ද මේ, මොන කොයි කොයි විදිහටද නාගෙන ගාගෙන තියෙන්නේ කියලා පොඩ්ඩක් විමසලා බැලුවොත් මිනිස්සු එහෙම එකපාරට වෙනස් වෙන්නේ නැහැ අප්පා. වෙනස් වෙනවා නම් කියන්න ඕනේ මං ඉස්සර මොඩේක්, ඉස්සර මේ විදිහ ගොංකම් කරා, දැන් මං ඒව අත්හැරලා තියෙන්නේ. එහෙම නොකියනවා නම් ඒ චර්යාවම තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට මේ හාඩර්න් රෙපියුටේෂන් එකක් තියෙනවා හැමෝටම. ඒක හාඩර්න්, බොහොම අමාරුවෙන් උපයගත් එකක්. එතකොට ඒක වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා, බලාපොරොත්තු වෙන්න එපා. යම් කිසි චරිත ස්වභාවයක් පුද්ගලයෙක් ඉන්නවද, ඒ පුද්ගලයාගේ චර්යාව ඉතින් ඕක තමයි. එතකොට අපි හිතුවොත් නෑ නෑ මෙයා දැන් වෙනස් කියලා, එහෙම වෙනස් වෙන්නේ නෑ මිනිස්සු සාමාන්‍යයෙන්. ඒ වෙනසට බොහෝ කල් යනවා, දවසෙන් දෙකින් එහෙම වෙනස් වෙන්නේ නෑ. එතකොට කෙනෙක් එක ගනුදෙනු කරනකොට පොඩ්ඩක් හිස්ටරි එකත් කියවලා බලන්න. හිස්ටරි එක හොඳ නැත්නම් එයාට ඉතින් ඒක උපය ගන්න වෙන ගෞරවයක් තමයි ඒක තියෙන්නේ. එහෙම නැතුව නිකන් ලබා දෙන්න හැකියාවක් නෑ. මොකද හේතුව මෙන්න මේ ගෙතිලා ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට. මේ විදිහේ ස්වභාවයක් තමයි දියුණු කරගෙන තියෙන්නේ. ඒක ඒක වෙනස් කරනවා නම් ඒක බොහෝ කල් යන වැඩක්, ටිකෙන් ටික කළ යුතු වැඩක්, ක්‍රමිකව කළ යුතු වැඩක්. තියුපය ගන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්. මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරි කමක් නැහැ. නමුත් ඒ වෙනස, ඒ ගෞරවය උපය ගත යුතුයි. එතකොට යම් කිසි විදියක අන්න ඉතිහාසෙ ලියාගෙන ඇවිල්ලා තියෙන මෙච්චර කල් ඇඳපු චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රේ පාට මොනවද කියලා බලන්න, මොන මොන පාටද මේ තැනට එකතු කරලා තියෙන්නේ කියලා බලන්න. අන්න ඔය ඒ පාට තමයි බොහෝ දුරට අනාගතෙත් එකතු කරන්නේ. ඒ වගේම චිත්‍රයක් තමයි අනාගතේදීත් සම්පූර්ණ කරන්න උත්සාහ ගන්න. ඒ විදිහට තමයි යාට ලෝකෙ පේන්නේ. දැන් අපි කිව්වේ ඒකනේ, මොන මොන දේවල් තියුණත් එයාට පේන්නේ කණ්ණාඩියෙන් තමයි. ඔකට කියන කන්ෆර්මේෂන් බයස් කියලා. මොකද්ද, මොනවා තියුණත් මේ අකා ගන්නෙ ඒ තොරතුරු ටික, පෙරලා ගන්නෙ අර ටික විතරයි, අනිත් ඒවා ඇතුළට යන්නේ නැහැ. වෙන දේවල් කොච්චර පෙන්නුම් කරන්න ගියත් ඒවා බාර ගන්නෑ. දැන් හොඳ උදාහරණයක් පෙන්නනවා. දැන් ක්ලයිමේට් චේන්ජ් ගැන මේක දවස්වල කතා කරනවා. මේ මිනිස්යාගේ කටයුතු නිසා තමයි මේ ස්වභාව ධර්මය, මේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ කියලා ලොකු රැල්ලක් යනවනේ. එතකොට දැන් මේ ක්ලයිමේට් චේන්ජ් කියලා එකක් නැහැ, එහෙම මිනිස්සුන්ගේ බලපෑම අවමයි කියලා කියන කට්ටිය ඔන්න මුලින් මේගොල්ලන්ට ගහලා තියුණා මේ ලේබලයක්, පට්ට මෝඩයෝ. මේ මෝඩ කමිට කියන කතාව මුන් දන්නේ නැති කතාවක්. හැබැයි තව ටිකක් විමසලා විමසලා බලනකොට හොඳ දැනුවත් විද්‍යාඥයෝ පවා තමුන්ගේ මතවාදේ අරකනම්, මතවාදේ මිනිස්සුන්ගේ බලපෑමක් නැත්තම් කෝපමණ දැනුමක් වුණත් ඒ මතවාද වෙනස් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැලු. කොච්චර ක්ලයිමේට් ගැන විද්‍යාඥයෙක් වුණත්, PhD ගත්තත්, අන්න අර මතවාදී අරකනම් එයාට ලැබෙන තොරතුරු ප්‍රමාණය ටොන් ගණනක් වුණත් එයාගේ මතවාද වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු නිසා නෙමෙයි මේ වෙනස වෙන්නේ, මිනිස්සුන්ගේ බලපෑම අවමයි. අන්න මොකද වෙන්නේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහ. එතකොට විද්‍යාඥයෙක් වුණත් ඒකයි මෝඩයෙක් වුණත් ඒකයි දෙන්නම එකම ප්‍රෝග්‍රෑම් එකේ යනවා නම් ඒගොල්ලන්ට වෙන දේවල් නොපෙනේ. ජෙහෙව් තේරීමක් තියන හිතක් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. අර කතාව සඳහන් වෙනවා මොකද ජපානේ දෙවැනි ලෝක යුද්ධ කාලේ 44 දී පිලිපීනේ තියෙන දූපතකට ඔනාඩා දොන් ඔහොම නමකින් තියෙන හමුදා සොල්දාදුවෙක් දාලා තියෙනවා ජපාන් සොල්දාදුවෙක්. මෙයාට දීලා තියෙන ටාස්ක් එක තමයි මිත්‍ර හමුදාවන් ආවොත් උන්ගේ නැව්වලට බෝම්බ දීලා උන්ව විනාශ කරන්න, කවුරු හරි මේ විරුද්ධව ආවොත් ඒගොල්ලන්ට කරදර බාධක කරන්න කියලා. ඉතින් මේ මනුස්සයා බොහොම කැප වෙච්ච මනුස්සෙක්. මේ මනුස්සයා මොකද කරන්නේ? අන්න මිත්‍ර හමුදාවල්ලට එරෙහිව කටයුතු කරනවා, ඒ ගොවියොන්ට එරෙහිව කටයුතු කරනවා, ඔය විදිහට කටයුතු කරනවා. එතකොට ඒ විදිහේ අවුරුදු 20-30 ගාණක්, අවුරුදු 30කට විතර ආසන්න කාලයක් මේ තැනැත්තා අර මිෂන් එකේ තනියම බැහැලා වැඩ. අන්න මිනිස්සුන්ගේ පළදාවල් වෙනස් කරන විනාශ කරනවා, බෝට්ටු ගිල්ලනවා, අරක් මරනවා. ඉතින් ওই විදිහට කටයුතු කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධය 45 වෙනකොට ඉවරයි. එතන මේ මිනිස්සයා අවුරුදු තව 29ක් තියන් අන්න අර මිෂන් එකේ. ඉතින් පිලිපීනේ ආණ්ඩුවෙන් පත්‍රිකා හෙලනවා අහසින් යුද්ධ ඉවරයි දැන් ඕක නවත්තන්න කියලා. එක එක ලියුම් යවනවා, ගෙදර ආදරණීය සහෝදරයන්ගෙන් පවුලේ කට්ටියගෙන් ලියුම් එවනවා. නෑ මේ මනුස්සයාට ඒ තොරතුරු ලැබුණද නැද්ද දන්නේ නෑ. හැකියාවක් නෑ, වෙනස් වෙන්නේ නෑ. මේ ඔක්කොම වැරදි මතවාද, වැරදි තොරතුරු. නෑ මම තාම දෙවැනි ලෝක යුද්ධය සමග තමයි ඉන්නේ, මිත්‍ර හමුදාවන්ට එරෙහිව මම සටනේ. අන්තිමට මොකද කරේ? අන්න තමුන්ගේ කලින් මේ මනුස්සයාගේ ජෙනරාල්ව ජපානෙන් අරගෙන ඇවිල්ලා ඒ මනුස්සයා විශ්‍රාම ගිහිල්ලා පොත්වලෙන් දෙක් වයසක ඒ මනුස්සයාව ජපානෙන් එක්කගෙන ඇවිල්ලා අන්න අර දූපතට බස්සලා කැලේ ඇතුළට යවලා හම්බුණාට පස්සේ තමයි ඔන්න වැඩේ නැවැත්තුවා කියලා සඳහන් වෙන්නේ. මොකද හේතුව අර කොච්චර තොරතුරු ලැබුණත්, කොච්චර පත්‍රිකා හසින් වැටුණත්, කොච්චර ලියුම් ලැබුණත් පිළිගන්න කැමති නෑ. තමුන්ගේ අර එළඹ ගත්ත මතවාද වෙනස් කරන්න කැමති නෑ. ඉතින් ඒ වගේ කාලෙක අන්න අපි දරුණු විදිහේ යම් කිසි විදිහක හසුවීමකට හසු වෙලා තියෙනවා. ඒ හසුවීම දුරු කරන්න පුළුවන් එකම දේ අන්න විවෘත බැලමක් නැවත නැවත පුරුදු කරනවා. කෙනෙක්ට ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන්. සැක සංකා තියෙන කට්ටිය ඉන්නවා. ඕන දෙයක් ප්‍රශ්නයක් කරගෙන ඉන්න කට්ටිය ඉන්නවා. තව කට්ටිය ඉන්නවා කොච්චර දේවල් වුණත් නෑ මල් වත්තක් පාවු කරගෙන ගිහිල්ලා අන්න බෙට්ටක වහනවා. වහලා කියනවා ගඳයි, අයියෝ ගඳයි ගඳයි. කාල අලුත් අවුරුද්දක් නෙමෙයි, අලුත් අවුරුදු කීයක් ආවත් ඒක වලකින්නේ නැහැ. මොකද ආකර්ෂණය තියෙන්නේ අරකට. මේ මැස්සෙද්ද නිල මැස්සෙද්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් ගිහිල්ලා වහන්නේ අතන මොන දේ වුණත් ඒක අවුලට තමයි ගන්නෙ. මේ සමහර විට එයාම කියන දේවල් අන්න ආයෙන එහෙම කරමුකෝ තමයි පුදුම වැඩක් තමයි මේක බලන්නකෝ දැන් මේකට හාගුවානි කියලා ඔන්න පටන් ගන්නවා. ආයෙන නොකරිමුකුවත් එහෙම කොහොමද නොකරින්නේ කියලා ඔන්න අනිත් පැත්තට පටන් ගන්නවා. ඉතින් ඕක තමයි වැඩි. ඉතින් ඒ වගේ බැල්මක් තමයි අපි පුරුදු කරලා තියෙන්නේ. අන්න නොයෙකුත් ප්‍රෝග්‍රෑම් එක එක්කෙනාගේ ඇබ්බැහි එක එක්කෙනාගේ විදිහේ නතුවීම් තියෙනවා. ඉතින් ඒ නතුවීම් දුරු කරනවා කියන්නේ දුර ගමනක්. හැබැයි බැරි ගමනක් නෙමෙයි. එකම දෙයක් කරන්න තියෙන විවෘත බැල්මකින් බලන්න. හරි මේ වගේ දෙයක් මට ඇත්තටම අවශ්‍යද? මේ වගේ දෙයක් ලැබුණොත් මට ප්‍රයෝජනේ මොකද්ද? මේ මම ඉන්න අවස්ථාවේදී මේ කටයුතු කරන ආකාරය අනුව මේ වගේ දෙයක් සුදුසුද කියන විවෘත මනසක් හැම වෙලෙම පුරුදු කරන්න. පුරුදු කරනකොට තේරෙනවා මම තෝරුවොත් තෝරන්නේ මේක තමයි. වෙන දෙයක් මම තෝරන්නේ නැහැ. නැවත නැවත ඒ තේරීම වෙනවා. හැබැයි වෙන්නෙත් ආයි බොක්කෙම්ම තමයි අනික. අනම්ම නම් ලාවට එහෙම නෙමෙයි. බොක්කෙම්ම තමයි තොර තොර ගන්න. අන්තිමට තෝරලා තියෙන්නෙම එක පාට දේවල්. තෝරලා තියෙන්නෙම රතු පාට සෙරප්පු, රතු පාට ඇඳුම්. කාලා තියෙන්නෙම සීනි වැඩි වෙන්න කෑම. දියවැඩියාව හැදෙන කෑම හදලා තියෙන්නේම මේ විදිහේ ගෙවල්. ඔන්න ඔය වගේ තේරීමක් තමයි තියෙන්නේ. ඒ වෙනුවට අන්න ප්‍රතිපදාව කියන කෙනෙක් යම්කිසි විදිහක මැදමගක් යම්කිසි විදිහක යැපිලා ඉන්නවා. හැබැයි ඒ දේවල් වලට යට වෙන්නේ නැතු. ඒ විදිහේ ශක්තියක් අපිට දිනු කරගන්න පුළුවන්. ඒ සඳහා ඉතින් ක්‍රමිකව ටිකෙන් ටික යෙදෙන්න ඕනි. දේවල් වලට නතු නොවි දේවල් පාවිච්චි කරන්නේ කොහමද? සමහර විට දැන් පැවිද්දෙක් ගත්තොත් පැවිද්දට තියුණ දේවල් ටික ඔක්කොම කපලා දාලානේ තියෙන්නේ. එතකොට තියනවා දේවල් ටිකක්. තියුණන මොකද ඒවා නිකන් එහෙම ලොකට අල්ල බදා ගන්න බෑ. සීවුරු තියනවා, සේනාසන තියනවා, පරිභෝග කරන්න තව නොයෙකුත් ද්‍රව්‍ය තියනවා, දේවල් තියනවා. ඒවා පරිභෝග කරනවා. ඉන්නට අර මහා විශාල දේවල් ටික ඔක්කොම කපලා දාලා. මහා විදියට අල්ල බදා ගන්න තියෙන දේවල් ආයින් කළා දාලා. ඉතින් අර ඒ දවස්වල ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කතාව සඳහන් වෙනවා මැරිලා. මැරිලා ගිහිල්ලා ඔන්න ඉපදිලා සිවුරේ. සිවුරේ ගිහිල්ලා මැක්කෙක් වගේ එකෙක් වෙලා සිවුරේ ඉපදිලා. ඉතින් අන්න යම් කිසි විදියක තියෙනවා පැවිද්දෙක්ගේ ජීවිතේ අහවර වුණාම, කෙලවර වුණාම අනිත් කට්ටියට, අනිත් පැවිද්දන්ට අයිති වෙනවා ඒ ද්‍රව්‍ය ටික. ඉතින් කවුරු හරි හාමුදුරු කෙනෙක් ගිහිල්ලා අර සිවුර තෝරගෙන සිවුර අරගෙන එනකොට ඒකේ ඇහෙනලු කෑ ගහන සද්දයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ගාවට ගියාම කිව්වලු මේ ඕකේ ඕකේම ඉපදිලා සිවුරට තියෙන පෙරේත කමට ඔන්නේ දවස් 7ක් තියලා ගන්න. එතකොට හරි කියලා. දවස් 7ක් තියුණාම ඕක ඇතරලේ යයි කියලා කියනවලු. ඉතින් මේ වගේ දේවල් වලට යටවීම තුලින් අපි මොකද වෙන්නේ? අන්න අපි හිර වෙනවා. අපි ඒ දේවල් වලට අහු වෙනවා. දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ දේවල් වලට යට නොවි. ඒ දේවල් වල වහලෙක් බවට පත් නොවි. ඒ විදිහේ දෙයක් තමයි වැඩි වැඩියෙන් පෙන්වන්න කරන්න උත්සාහ ගත්තේ. මොකද්ද? අන්න පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය පමණට යොදා ගන්න පුළුවන්. ඒ ජීවිත අවශ්‍ය විදියට ඇඳලා පැලඳලා ගෙවල් හදාගෙන ගත කරන්න පුළුවන්. නමුත් බලන්න අර විදියට සමබරතාවයක් හදාගන්න. තේවැණියු සමබරතාවයක් සඳහා අද දින මේ සිදු කරපු ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ආදු සාදු. ධර්ම දේශනාව සම්බන්ධයෙන් කිටි ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. කල්පනිතා කිටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඕන.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් නෙවෙයි මට කියන්න ඕනේ මේ අද බණ කියපුවර ස්වාමීන් වහන්සේ මට ලොකු දුර්වලකමක් තියෙනවා. ඒ කියන්නේ මම ඔය ගොඩාක් දේවල් වලට එහෙම මේ ඇටච් නැති වුණාට මම ඔය ඇඳුම් සපත්තු ඒ වගේ ඒවට නම් මට ඇත්තටම තේරුණා. දැන් මේ බණ හින්ද තේරුණ එකක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. කොහොමත් මට ඒක මේ දැන් මේ ප්‍රතිපත්තියට ආපුවාම ටිකෙන් ටික තේරිච්ච දෙයක්. මම හරීම මේ විශේෂයෙන් ඇඳුම් වලට හරීම පර්ටිකුලර් පාට මැච් කරන එකද ඒක හරි ලොකුවට මගේ තියෙනවා. ඒක ඒ කියන්නේ මම එතන නම් ඇත්තටම කොහෙත්ම සරල නැහැ. හැබැයි මම දැන් අවුරුදු දෙකක් විතර ගෙදරින්නම් වැඩ කරනකොටත් එකම තමයි මේ මම මේ සතිමත් වෙන්න කියලා ප්‍රතිපදාවටත් ආවේ. එතකොට මට ප්‍රතිපදාව හින්දාද මන් දන්නේ මට හිතලා තියෙනවා පොඩි වෙනසක්. ඒ කියන්නේ දැන් මං ගත්ත ඇති දැන් ඔය හිතෙනවා වැඩි කියලා එහෙම එහෙම නිතරම නෙමෙයි විටින් විට හිතෙනවා. ඒත් මට තියෙන ප්‍රශ්නේ නෙමෙයි. කියන්නේ මම ඒක තේරුම් ගන්න තියෙන්නේ ඒත් අර තියෙන ගතිය නම් වෙනස් වෙන්නේ නෑ තමයි. ඒක ඇත්ත ස්වාමීන් වහන්සේ කියපු එක. ඒ මිනිස්සු වෙනස් වෙන්නේ නෑ වගේ තමයි. ඒ මොකද මගේ ගතියත් අර මට කොච්චර තේරුණත් මේක තේරුමක් නැති දෙයක්, මේක අවශ්‍ය නෑ කියලා තාමත් අර ඒ හැබිට් එක තියෙනවා ස්වාමීන් වහන්සේ. මගේ එකම දෙයයි හැබැයි මම ආය මේ කියන්නේ දැන් කියන්නේ ආසා ඇඳුම තිබ මං කොහොමත් ඒක ගන්නවා. ඒක නම් මං දැන් සෑහෙන අඩු කරගෙන තියෙනවා. ඒ කියන්නේ මම අනවශ්‍ය විදිහට යන්නේ නෑ කඩවල් වලට, ගියත් වෙන මොනා හරි ගන්න ගියත් හිතලම මගේ ඇඳුම් තියෙන පැත්ත මම බලන්නේ නෑ. ඒ වගේ දේවල් කරනවා මම, පොඩි පොඩි දේවල්. ඒ වුණාට අර මොනාද ඒ තියෙන ගතිය නම් තාම තියෙනවා ස්වාමීන් වහන්සේ. මන් දන්නේ ඒක කොහොම නැති වෙනවද කියලා. නැති කරගන්න ඕනේ කියන උමනාවක් තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒක ලේසියෙන් නැති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක තමයි මට කියන්න ඕනේ.
හොඳයි, අර ඊමේල් දාමා කෝස් ගන්නට කියලා නැහනේ නේ. එච්චර නැහනේ. එච්චර නැතු ඇති කියලා මං හිතනවා. ඒකින්ද ඒක දෙයක් නැහැ. දැන් උතින් ඔය දන්නවනේ අඩුම ගානේ. ඒකත් ලොකු දෙයක්. මෙච්චර මේ අඳුන ගැනීම තමයි, දැනුවත් භාවය තමයි අතන වැදගත් වෙන්නේ. හරි, මේක අඩුපාඩුවක්. ඒ අඩුපාඩු මම දන්නවා. මෙතන ඕවා ගිහිල්ලා තියෙනවා, ඒක මම දන්නවා කියලා ඒ ශක්තිය වටිනවා. ඒක නැවත නැවත පුරුදු කරන්න. මේ ඔතන ඇත්තටම ඔය පාවිච්චි කරන එක නෙමෙයි ගැටලුව තියෙන්නේ. අවශ්‍ය පමණට, හැකි පමණට හොඳට ඒ පාවිච්චි කරගෙන ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒක ගැටලුවක් නෑ. නමුත් අර ඕව යනවා කියලා තමුන්ටම තේරෙනවා නම් අන්න එතකොට ඉතින් පොඩ්ඩක් විමසීමක් කරන්න ඕනේ. ඉතින් අර විදියට ඒ අයිල් එක මගහැරලා ගිහිල්ලා බලන්න පුළුවන්. මොකද ගියොත් අහු වෙනවා. ඔයවා ඉතින් හරිම මේ උත්ප්‍රාසයක් දනවන දේවල්. ඒ පැත්තට හැරුණොත් ඉවරයි. හැරුණොත් අහු වෙලා ඉවරයි. ගියොත් අහු වෙලා ඉවරයි. දැක්කොත් අහු වෙලා ඉවරයි. ඉතින් ඔහොම ඇබ්බැහිනේ අපිට තියෙන්නේ. හිතන්න එපා ඕක මේ කල්පනීයට තියෙන විතරක් තියෙන එකක් කියලා. නෑ, එක එක්කෙනාට තියෙනවා එක එක જાතිය. මේ ওই જાතිය නැති වෙන්න පුළුවන් වෙන කෙනෙක්ට. හැබැයි ඊට වැඩිය එහා ගිහපු වෙන ඊට වැඩිය ආස්පට් ඒවා තියෙනවා. ඉතින් ඒකෙන් දා ඔන ඕක තමයි වැඩි. එතකොට සුදනෝ නැත. සුදනෝ නැත කාගේ කිල්ලවටවල කුණු ටික ටික තියෙනවා. නැත්තේ නෑ. අඩුම ගානේ අපි ඒ තියෙන බව දන්නවනම් ඒකත් ලොකු දෙයක්. වැඩි කියලා හිතනවා නම් ආ පමණකට පාලනය කරගෙන ඉන්නත් පුළුවන්. චෝ එච්චර තමුන්ට යම් කිසි අනතුරක් තියුණත් ඉතින් අනුන්ට හානියක් නැති වගේ දේවල්. ඉතින් ඒවා ඉතින් ටික ටික කරගමු, ටික ටික සමබර කරගමු. ඒක ඉතින් දකිමින් දකිමින් අහුවෙමින් අහුවෙමින් සෑහෙන කාලයක් යනකොට දවසක අහුවෙලා අහුවෙලාම එපා වෙන්න පුළුවන්. ඔවෙලා ඔවෙලාම ඇති වෙන්න පුළුවන්. දැකලා දැකලාම ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කාලයක් දිය යුතුයි, විශේෂයෙන් වගේ දේවල් වලට. ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නත් එපා. අප මොන මොන හරි ටිකක් ගැටි ගැටි ඉන්න. මුකුත් නැතුව ඔක්කොම සුද්ධ වුණොත් ඒකත් ප්‍රශ්නයක්නේ. නැති එන්න ඕනේ මොන මොන හරි ටිකක් තියෙන්න ඕනේ. ඒකයි මං කිව්වේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් දේවල් වලට අහු නොවි. දේවල් අයිති කරගන්න පුළුවන් ඒ දේවල් වලට අපිව අයිති කරගන්න නොදී. ඒ කෙනාට පාවිච්චි කරාට ගැටලුවකුත් නැහැ. ඉතින් ඒ විදිහේ යම් කිසි සමබරතාවයක් ගැන කතා කරන්න. දැන් උදාහරණයක් විදිහට දැන් මම ගත්තොත් මට සාමාන්‍ය ඔය ඇඳුම් එහෙම ලොකුවට ඒවට නිකන් එළඹීමක් නැහැ. එළඹීමක් නැහැ. පාවිච්චි කරනවා, දිනවල් දිනවා. ඒ වුණාට එච්චර එහෙම මේකක් නැහැ. ඉතින් ওই ස්වභාවය තමයි මට තියුනේ. ඒතර දැන් සිවුරු උනත් ඉතින් මගේ ළඟ තියෙනවා, දෙක තුනක් තියෙනවා. කියන විදිහට ඉතින් මේ එකක් දෙකක් නෙමෙයි කීපයක් තියෙනවා. තියව පොරෝගෙන ඉන්නවා. ඒතර තව කෙනෙක් බලන්න පුළුවන් දවස් එක එක පාර සිවුරු පොරවන් එනවා කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ගැටලුවක් නැහැ. මොකද මේ පැත්තට එහෙම ලොකු ආකර්ෂණයක් නැති නිසා අන්න මම පහසුව සඳහා මම මේ වැඩේ කරනවා. නැත්නම් ඔක ගඳ ගගහින්න ගියාම ඊට වැඩිය අමාරුයි. හොදලා වැලේ දාලා ඉස්සරහට එලා බලයින් ගියාම ඊට වැඩිය අමාරුයි. ඊට වැඩිය මට පහසුයි. ආ සිවුරු දෙකක් තියෙනවා. ආය දෙක පාවිච්චි කරනවා මාරුයින් මාරුවට. ඒ විදිහට. හැබැයි තව දේවල් තියෙන්න පුළුවන්, වෙන පැති තියෙන්න පුළුවන්. දැඩි ලෙස ටිකක් අල්ලන, ටිකක් ඇබ්බැහි තියෙන පැති තියෙන්න පුළුවන්. ඒතට ඒවැයෙන් පාලනයක් යෙන්න පුළුවන්. දැන් ඔය දුතාංග කියන්නේ නිකන් පොදිය පිටින් අරගෙන ඔක්කොම රකින්නව නෙමෙයි. යම් කිසි අර සිලෙක්ටඩ් ටාගට් එකක්, ස්ට්‍රයික් එකක් තමයි එතන තියෙන්නේ. එතකොට දුරල තැනක් අල්ලලා එතෙන්ට ගහනවා. ඒ වගේ දෙයක් තියෙන. එතකොට ඇඳුම් ගොඩාක් පාවිච්චි කරලා ඒවා ඇබ්බැහි තියෙන කෙනෙක්ට ඒ පැත්තට අදාළ දුතාංග තියෙනවා. මම මේ කියන්නේ පැවිද්දෙක්ගේ පැත්තෙන් ගිහි කට්ටියට ඒක වෙනස් විදිහක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඊට පස්සේ කෑම ගත්තොත් කෑම වලට තියෙන අබ්බැහි තියෙන කට්ටියට කෑම වලට අදාළ යම් යම් විදිහ හික්මීම් තියෙනවා. ඊට පස්සේ අර විදියට සේනාසන වලට අබ්බැහි තියෙන කට්ටියට සේනාසන වලට අදාළ හික්මීම් තියෙනවා. ඕහොම සමබරතාවයක් තමයි තියෙන්නේ. නින්දට අදාළ අබ්බැහි තියෙන කට්ටියට නින්දට අදාළ හික්මීම් තියෙනවා. ඔන්න ඔය විදිහේ සමබරතාවයක් තියෙනවා. ඒතකොට ගහන්න ඕනේ ඔක්කොම හතර අතින් ගහලා හරියන්නේ නැහැ. දුර්වල තැන බලලා එතෙන්ට ටාගට් කළා තමයි ඉලක්කය එල්ල කරන්නේ. එතකොට ඔය දැන් දුර්වල තැනක් කියලා දැකගෙන තියෙනවානේ. ඒ දැක ගැනීම හඳුන ගැනීම වටිනවා. ඒ හඳුනගෙන එතනින් බලන්න එතන මොකක් හරි හික්මීමක් ඇති කරගන්න. යම් කිසි විදියක ඒ අවශ්‍ය අයරින් කටයුතු කරන්න. ඉතින් මගහැරලා යන්න පුළුවන්. නමුත් කී දවසක් මගහැරලා යන්න දප්පා. මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවානේ. ඒක නිසා එක්කෝ පඩි ඉවර වෙනකන් හැමදාම පඩි හම්බුන ගමන් ගිහිල්ලා අරගෙන මාස කීපයක් අරගත්තා නම් එතකොට ඊට වැඩි වේගෙන් එපා වෙන්නත් ඉඩ තියෙනවා. මොකද හේතුව අන්න මේ අහුවෙලා ඉන්න ධර්ම මොකද තේරෙන්න ඉතින් පොඩ්ඩක් වෙන්න ඕනේ. මේ වගේ කීපයක් අවස්ථා කීපයක් පව කරගෙන යන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි හිතමු ඒ දැකීම හොඳයි. ඕක නැති වෙලා යයි කියලා අපේක්ෂාවක් තියාගන්න ඕනෙත් නැහැ. ඒ වෙනුවට ඕකත් තියාගෙන ඔය ලෙඩෙත් තියාගෙන ඒකත් සමබර කරගෙන යන් කියන අදහස තමයි මට කියන්න හිතුණි.
හොඳයි ස්වාමීන් වහන්ස. අද ධර්මදේශනාවෙන් අපේ ජීවිතවලට ගොඩක් වටින ප්‍රායෝගික දේවල් ගොඩක් දේවල් අහන්න ලැබුණා. පොඩු ඔබ වහන්සේට බොහොම පිං. උපාලි
ඔප්ලැසි වන්දනා.
ස්වාමීන් වහන්ස වන්දනා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
දුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සා
සෝපත්තේවා. තෙරුවන් සරණ හැම දෙනාට.